නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයාගෙන තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයෙන්. සතිපට්ඨාන සූත්‍රය මජ්ඣිම නිකායේත් දීඝ නිකායේත් අන්තර්ගත වෙලා තිනවා. ඊට අමතරව සංයුක්ත නිකායේ වෙනමම සූත්‍ර ගණනාවක් සතිපට්ඨානය අලලා දේශනා කරපු සූත්‍ර ගණනාවක් එකතු කරලා සතිපට්ඨාන සංයුක්තය වශයෙන් ගොනු කරලා තියෙනවා. ඉතින් මේ විදිහට සූත්‍ර රාශියක ඉදිරිපත් වෙන මේ සතර සතිපට්ඨාන ධර්මයන් සම්බන්ධයෙන් අපි මේ වෙනකොට සෑහෙන්න සාකච්ඡා කළා. අද ඒ සාකච්ඡාවේ අවසාන අදියරට පැමිණලා තියෙනවා. බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන ධර්ම හතරක් දේශනා කරනවා. කය මුල් කරගෙන සිහිය දියුණු කිරීම, කායානුපස්සනාව, ඊළඟට කයේ හිතේ හට ගන්නා විවිධාකාර වේදනාවන් මුල් කරගෙන සිහිය දියුණු කිරීම, වේදනානුපස්සනාව, ඊළඟට හිත මුල් කරගෙන හිතේ හට ගන්නා විවිධ චිත්ත ස්වභාවයන්, සිතුවිලි මුල් කරගෙන සිත මේ සතිය ප්‍රඥාව දියුණු කිරීම, චිත්තානුපස්සනාව, ඊළඟට විවිධාකාර ධර්මතා මූලික කරගෙන සිහිය ප්‍රඥාව දියුණු කිරීම, ධම්මානුපස්සනාව වශයෙන් අනුපස්සනා හතරක් භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තර් මේ අනුපස්සනා එක එකක් අතිශය ප්‍රබලයි. මේ එක එක අනුපස්සනාවක් යම්සි කෙනෙක් භාවිතා බහුලී කතා කියන ආකාරයට ක්‍රමානුකූලව ප්‍රගුණ කරනවා නම්, ක්‍රමානුකූලව වඩනවා නම්, ඒ වගේම බහුලීකృత කරනවා නම්, ඒ හරහා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන් බව අපි ගිය සතියේ සාකච්ඡා කළා. කායනුපස්සනාව යම්සි කෙනෙක් නිවරදිව වඩනවා නම්, ප්‍රගුණ කරනවා නම්, බහුලීකృత කරනවා නම්, ඒ හරහා දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමක්, දුක්ඛ සමුදය අවබෝධ කර ගැනීමක්, දුක්ඛ නිරෝධයක් අවබෝධ කර ගැනීමක්, ඊළඟට ඒ බඳු මාර්ගයකට අවතීර්ණ වීමක්, මාර්ග සත්‍ය වර්ධනය කිරීමක්, වඩා වර්ධනය කිරීමක්, ප්‍රගුණ කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේමයි වේදනානුපස්සනාව, ඒ වගේමයි චිත්තානුපස්සනාව, ඒ වගේමයි ධම්මානුපස්සනාව. දැන් අපි මේ වෙනකොට ධම්මානුපස්සනාවේ එන සච්චපබ්බේට පැමිණලා තියෙනවා. දැන් සච්චපබ්බේ කියලා කිව්වහම මෙතෙන්දී භාගතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන තමයි දේශනා කරන්නේ. හැබැයි සතිපට්ඨාන සූත්‍රය මජ්ඣිම නිකාය අපි පොඩ්ඩක් අවධානය යොමු කළොත් ඒක ඉතාම කෙටියෙන් තමයි චතුරාර්ය සත්‍ය ධර්මයන්ගේ නම විතරයි අතරම තියෙන්නේ. මෙන්න මේකයි දුක්ඛාරය සත්‍ය, මෙන්න මේකයි සමුදයාරය සත්‍ය, මෙන්න මේකයි නිරෝධාරය සත්‍ය කියලා මේ බොහොම කෙටියෙන් තමයි බුදුරජාණන් වහන්සේ එතන චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කළා තියෙන්නේ. ඊළඟට දීඝ නිකායේ චතුරාර්ය සත්‍ය කොටස ගත්තොත් එතන බොහොම දීර්ඝ විස්තරයක් එනවා. දුක කියන්නේ කොමක්ද කියන එක, ජාතිප දුක්ඛා, ජරාපි දුක්ඛා, ඔය ආදී වශයෙන් බොහොම දීර්ඝ විස්තරයක් කළා. ඒ එක එකකින් නිරූපණය වෙන කාරණය බොහොම දීර්ඝව පැහැදිලි කළා තියෙනවා. ඊට පස්සේ දුක්ඛ සමුදය, ඒ කියන්නේ තණ්හාව ගැන විවිධාකාරයෙන් ප්‍රකාශ කළා. ඒ තණ්හාව ඇති වෙන ස්ථාන ගැන විශේෂයෙන් ප්‍රකාශ කළා. බොහොම දීර්ඝ විස්තරයක් එනවා. ඊළඟට දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය වශයෙන් දුක්ඛ නිරෝධයක් ගැන ප්‍රකාශ කළා. ඊට පස්සේ ඒ ගැනත්, ඒ දුක්ඛ නිරෝධයක් සාක්ෂාත් කරන ස්ථාන වශයෙන් අර තණ්හාවම ඇති වෙන තැන්වල තණ්හාව ෂය වීම, තණ්හාව නිරුද්ධ වී යාම, එතනම අන්න නිරෝධ සත්‍යයක් සාක්ෂාත් කිරීම ගැන දීර්ඝව විස්තර කරනවා. ඊළඟට මාර්ග සත්‍ය වශයෙන් ඒ අරෂ්ඨාංග මාර්ගය විස්තර කරලා තියෙනවා. දැන් එතකොට මේ විදිහට මේ චතුරාර්ය සත්‍යයන් විස්තර කරන භාගතුන් වහන්සේ විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් මතක් කරන ප්‍රධාන කාරණේ තමයි පරිඤ්ඤයයන් කියන කාරණේ. දුක්ඛ සත්‍ය කියන එක අපි අවබෝධ කරගන්න උත්සාහවන්ත විය යුතුයි. එහෙම නැතුව දුකෙන් පැනලා යාමක් හෝ දුක සමග තරහක් ඇති කර ගැනීම හෝ එහෙම දෙයක් නෙමෙයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ, දුක අවබෝධ කර ගැනීමක්. ඉදං දුක්ඛං අරිය සත්‍යං කියලා මේ තියෙන දුක, මේ පහළලා තියෙන දුක, දැන් අත්දකින්නේ දුක කියලා ඒ තමන් මේ මොහොතේ ලබන යම්කිසි අත්දැකීමක් මුල් කරගෙන ඒක මම මගේ කියන මමත්වයකින් ගන්නෙ නැතුව ඊටාම නිවර්දි ආකාරයකින් ආ මේ දැන් දුක පහළලා තියෙනවා. දැන් අත්දකින්නේ යම් ආකාරයක දුකක් කියලා අර ඒ අරමුණක් වශයෙන් අපි ආස්වාස ප්‍රස්වාසයන් දිහා අරමුණක් වශයෙන් දකිනවා. එහෙම නැත්නම් සක්මුණකදී වම දකුණ කියලා නැත්නම් ඔසවනවා තබනවා කියලා එහෙම නැත්නම් තද ගතියක් රළු ගතියක් උණුසුමක් සිසිලසක් කියලා අපි ඒක අරමුණක් වශයෙන් දකිනවා. අන්න ඒ දෘෂ්ටි කෝණයෙන්මයි මෙතනත් මේ බලන්න තියෙන්නේ. දැන් මේ දුකක් පහළ වෙලා තියෙනවා. යම් ආකාරයක දුකක් පහළ වෙලා තියෙනවා කියලා අන්න ඒ බඳු දෘෂ්ටි කෝණයකින් මේ දුක අවබෝධ කර ගැනීමක් තමයි මුලින් අදහස් වෙන්නේ. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් සෑහෙන්න ගිය සතියේදී කරුණු කාරණා ගැන හැරපෑවා. මොකද ඒ අපි නිවැරදි දෘෂ්ටි කෝණයකින් දුක දිහා බලන්නේ නැත්නම් අපිට වෙන්නේ දුක අවබෝධ කරගන්නවා වෙනුවට දුක වැඩි කර ගැනීම. ඒ කා අපිට මුගම්ස කෙනෙකුට කායික දුකක් නම් තියෙන්නේ. ඒ කායික දුකට තවත් මානසික දුකකුත් එකතු කර ගැනීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. නමුත් මේ කායික දුකක් නම් හට අරගෙන තියෙන්නේ. ඒ කායික දුකක් කියන පදනමේ පිහිටලා අපි ඒ දුක දිහා බලනවා නම් අන නිවැරදි දෘෂ්ටි කෝණයකින් ඉදං දුක්ඛං අරිය සත්‍යං කියලා අන්න ඒ දුක අවබෝධ කරගන්න ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න දරණ ප්‍රඥාවන්ත එළඹීමක් එතන තියෙනවා. ඊළඟට එබන්දු දුකක් අවබෝධ වුණා නම් අන්න බුදුහාඳුර පරිඥාතං කියලා දැන් මේ දුක අවබෝධ වුණා, දුක වැටහුණා, හොඳට තේරුම් ගත්තා කියලා මේ දුක හාත්පසින් තේරුම් ගැනීම පරිඥාතං වශයෙන් පෙන්වනවා. ඊළඟට දුක සමුදය වශයෙන් තණ්හාව ගැන කියලා දෙනවා. එතකොට තණ්හාවේ ප්‍රභේද තුනක් පෙන්වනවා, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. විවිධාකාර පංචකාමයන් කෙරෙහි ඇති ආසාව කාම තණ්හාව වශයෙන්. ඊළඟට අපිට ඊළඟ මොහොතක් ගැන අපේ හිතේ තියෙන එළඹීම, ඊළඟ දෙයක් ප්‍රාර්ථනා කිරීම, ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා කිරීම, ඊළඟ තත්ත්වයක් ප්‍රාර්ථනා කිරීම, මේ මොහොතේ අපි තෘප්තිමත් නොවි අතෘප්තිකරව ඊළඟ අවස්ථාවක්, ඊළඟ ජවනිකාවක්, ඊළඟ තත්ත්වයක්, ඊළඟ භවයක් ප්‍රාර්ථනා කිරීම, ඒ ගැන හිත හිතා සිහින මැවීම, ආසා කිරීම, මේ සියල්ලම භව තණ්හා වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒතර මේ මොහොතේ දකින් අත්දකින් යම්කිසි දුකකින් පැනලා යන්න දඟලන දැඟලීම, එතනට ඇතිවන යම්කිසි ප්‍රතිරෝධය, මේවා අන්න විභව තණ්හා වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ කාම තණ්හාවෙන්, භව තණ්හාවෙන්, විභව තණ්හාවෙන් මෙහෙවමුණු ලබන යම්සි සිතක් උරුම කරගන්නේ දුකක්. ඒතර මේ දුක ඇතරම සෑහෙන්න පුළුල් ක්ෂේත්‍රයක පැතිරලා තියෙනවා. දැන් දුකක් කියවහම ඇතම් කෙනෙකුට හිතෙන්නේ කායික දුකක්, යම්සි වේදනාවක්, ලෙඩක් දුකක් වැළඳුනහම ඇති වෙච්ච වේදනාවක් ඔන්න වගේ මට්ටමක් හිතෙන්නේ. හැබැයි ඊට වඩා බොහෝම සියුම් මට්ටමකින් පවා මේ දුක හඳුනා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියනවා යං අනිච්ඡං තං දුක්ඛං, යම්සි දෙයක් අනිත්‍යද එය දුකක්. එතකොට යම් හෝ තැනක අපිට අනිත්‍ය ලක්ෂණයක් හොඳට ප්‍රකට වෙනවා නම්, ඇතිවීම නැතිවීම ස්වභාවයක් අපිට ප්‍රකට වෙනවා නම්, වෙනස් වීමක් ප්‍රකට වෙනවා නම්, තියෙන ස්වභාවයෙන් අන්‍ය ස්වභාවයකට පත්වීමක් ප්‍රකට වෙනවා නම්, අන්න එතන තියෙනවා දුකක්. එතකොට බලුවම අතිශය සූම් අර්ථයක් එතන තියෙන්නේ. එතකොට දුකේ බොහෝම සූම් මට්ටමකින් අවබෝධ කරගන්න එනම් අපිට සිද්ධ වෙනවා. ඒ වගේමයි අපේ යම්කිසි අවස්ථාවකට අත්දකින්නකොට, යම් අත්දැකීමකට මුහුණ දෙනකොට අපේ හිතේ යම් නොරුස්නා ගතියක් පහළ වෙන්න පුළුවන්. මේ අත්දැකීම කෙරෙහි යම්කිසි ප්‍රතිරෝධයක් හිතේ ඇති වෙන්න පුළුවන්. අමනාපයක්, සුළු මට්ටමකින් අමනාපයක් අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. මේකත් දුකක්. හැබැයි ඉන් එහා ගිහිල්ලා තරහවක්, ක්‍රෝධයක්, වෛරයක්, චිත්ත පීඩාවක්, දුම්නසක් ඇති වෙන්න පුළුවන්. මේකත් දුකක්. ඊට පස්සේ අපි හිතමු යම්සිනේ බොහොම තීව්‍ර, කටුක, මරණීය වේදනාවක් දුක් විඳිනවා. මරණීය වේදනාවක් අත්දකින්නවා. එතකොට මේකත් දුකක්. නැත්තම් මානසික වශයෙන් බොහොම වික්ෂෝපයටපත් වෙලා බොහෝම අති ප්‍රබල වශයෙන් කඩා වැටීමක්, මානසික වශයෙන් දුක් විඳීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකත් දුකක්. එතකොට අපිට තේරෙනවා මෙන්න මේ බඳු බොහෝම පුළුල් ක්ෂේත්‍රයක මෙන්න මේ දුක පැතිරලා තියෙනවා. මේ සෑම දුකක්ම එහෙමනම් ඒ අවස්ථානුකූලව තමන් යම් අවස්ථාවකදී යම් දුකකට මුහුණ දෙනකොට ඒ හරහා යනකොට එය දුක වශයෙන් හඳුනා ගැනීම, දුක වශයෙන් තේරුම් ගැනීම, ඒ සඳහා එය අවබෝධ කරගන්න දරන ප්‍රයත්නය, එහෙමනම් අන්න දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගැනීම සඳහා දරන ප්‍රයත්නයක් වෙනවා. එතකොට මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය යම්සි කෙනෙක් හොඳින් තේරුම් ගන්න තමයි එතකොට අන්න මේ දුකට හේතුව, මෙතෙන්දි මොකද්ද මූලික වෙච්ච හේතුව කියලා. එහෙනම් දුකට හේතුවකුත් අපිට වැටහෙන්නේ. එතන තමයි අන්න තණ්හාව මූලික වෙන්නේ. එතකොට තණ්හාව බොහොම සියුම් මන්දමින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා අපි බෙදලා පෙන්නුවට ඒ තුනම බොහොම සූක්ෂමව එකට බැඳිලා තමයි අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි මේ අවස්ථාවේදී යම්කිසි කරදරකාරී තත්වයකට මුහුණ පාලා තියෙනවා නම් අපිට යම්කිසි ඊට වඩා සැපවත් මට්ටමක් ගැන යම් උවමනාවක් හිතේ ඇති වෙනවා, ආසාවක් හිතේ ඇති වෙනවා. එබඳු සැපවත් මට්ටමක් අපි ප්‍රාර්ථනා කරනවා. අන්න එතන භව තණ්හාවක් තියෙනවා. ඊට පස්සේ ඒත් එක්කම මේ දැන් තියෙන කටුක තත්වයෙන් පැනලා යාමේ උවමනාවක්, ඉක්මනට මේන් අයින් වීමේ උවමනාවක් ඒක තියෙනවා. ඒකට එතන විභව තණ්හාවකුත් තියෙනවා. ඊළඟට පැනලා ගිහිල්ලා ඒ අලුත් තත්වයකටපත් වෙලා අපි විඳින්න හදන්නේ යම්සි පංචකාම හරහා ලැබෙන සතුටක්. ඊට එතන කාම තණ්හාවකුත් තියෙනවා. ඒකට මෙන්න මේ තණ්හා තුන බොහෝම සියුම් ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. දැන් තණ්හාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ එතෙන්දිත් අපිට තණ්හාව තණ්හා වශයෙන් තේරුම් ගැනීම අවශ්‍යයි. මේ අවස්ථාවේදී තණ්හාවක් තියෙනවා. මේ අවස්ථාවේදී ආසාවක් තියෙනවා. මෙන්න මේ අවස්ථාවේදී කැමැත්තක් තියෙනවා. මේ අවස්ථාවේදී හිතේ යම්කිසි පෙළඹවීමක් තියෙනවා කියලා අන්න අපිට ඒ ආසාව, තණ්හාව, කැමැත්ත, ලෝභය මේව හඳුනගන්න එනම් සිද්ධ වෙනවා. එතකොට තමයි අන්න දුක්ඛ සමුදයක් අපිට තේරෙන්නේ, අපිට වැටහෙන්නේ. එතකොට ඒ බඳු දුක්ඛ සමුදයක් තේරෙනවා නම් අන්න බුදුහාමුදුරුවෝ එතෙන්ද කියනවා පහතබ්බං කියලා. මෙතෙන්ද එහෙනම් ඒ දැනෙන, ඒ හඳුනාගත්ත තණ්හාව පෝෂණය කරනවා වෙනුවට, ඒ තණ්හාවේ වහලෙක් වෙනවා වෙනුවට ඒ තණ්හාව අතහැරලා දාන්න වෙනවා. තණ්හාව අතහැරීම, ආසාව අතහැරීම, ආසාවට යන්නට ඉඩහැරීම, ඒකේ වහලෙක් වෙන්නේ නැතුව, ඒකේ අතකොලුවක් වෙන්නේ නැතුව, ඒකට අනුරූප වැඩ කරන්නේ නැතුව තණ්හාව අතහැර දැමීම තමයි ඒකේ අපිට ක්‍රියාත්මක වශයෙන් කරන්න තියෙන්නේ. එතකොට දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් නම් අපිට කරන්න තියෙන්නේ දුක අවබෝධ කර ගැනීමක්, දුක්ඛ සමුදය වශයෙන් අපිට කරන්න තියෙන්නේ දුක අතහැර දැමීමක්. මේ දුක්ඛ සමුදය තණ්හාව අතහැර දැමීමක්. ඊට පස්සේ අපිට අද එළඹෙන්න පුළුවන් දුක්ඛ නිරෝධ සත්‍යයට. එතෙන්ද බුදුරජාන් වහන්සේ මේ දුක්ඛ නිරෝධය විස්තර කරනවා. දැන් දුක්ඛ නිරෝධ සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ දැන් කුමක්ද මහණෙනි මේ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා බුදුරජාන් වහන්සේ මේ දුක්ඛ නිරෝධයක් පෙන්ලා දෙනවා. අර කියපෝ තණ්හාවේම අශේෂ විරාග නිරෝධෝ, බොහොම ප්‍රබල වචන මෙතනදී පාවිච්චි වෙලා තිනවා. නිරවශේෂ නිරුද්ධ වියාම, නිරවශේෂ විරාග නිරෝධය. ඒ කියන්නේ එක බිඳුවක්වත් ඉතුරු නොවි සම්පූර්ණයෙන්ම අවසන් වී ස්වාභාවිකව ඡය වී දුරු වියාම එනම් දුක්ඛ නිරෝධයක් වශයෙන් හඳුනන්න පුළුවන්. තණ්හක්ඛය කියන වචනේ අපි මීට කලින් අහලා ඇති. තණ්හාව ඡය කිරීම, ඒකම තමයි නිවන කියලා කියන්නේ. එතකොට මෙතනත් මේ කතා කරන්නේ මේ නිවන සම්බන්ධයෙන්. එතකොට එකපාරටම එතකොට මේ කියන උත්කෘෂ්ඨ මට්ටම කෙනෙකුට ළඟා වෙන්න බැරි වෙයි. හැබැයි යන්න තියෙන එල්ලය අපේ ඉලක්කයේ වියුත්තේ ඔන්නෝකයි. තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. අර කියපු ඒ තුන් ආකාර වූ තණ්හාවේ කිසිසේත්ම ඉතිරි නොවෙච්ච මට්ටමක ප්‍රහාණය වීමක්, මුලිනුපුටා දැමීමක්, අවසන් වීමක්, ක්ෂය වී යාමක් තමයි එhmenනම් මේ නිරෝධයක් වශයෙන් පෙන්වන්නේ. එතකොට කෙනෙක් එක පාටම ඉතින් මේ තත්වයක් අත් දකින්නවා වෙනුවට මේක ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් කරහා ප්‍රතිපදාවක් අනුගමනය කරද්දී එතන තණ්හාව ඡය වීමක්, එතන තණ්හාව අතහැර දැමීමක්, එතන හිතේ හටගත්ත ආසාව තේරුම් අරගෙන අතහැර දැමීමක්, ඒ හිතේ තියෙන ආසාව ක්‍රියාත්මක නොකර හැරීමක්, ඊට වහල් නොවි සිටීමක් කරමින් තමයි එhmenනම් මේක ප්‍රතිපදාවක් වශයෙන් දිනු කරන්න සිද්ධ වෙන්නේ. එහෙමනම් හිතේ හටගත්ත යම්කිසි තණ්හාවක්, ඒ තණ්හාව තේරුම් ගත්තා. හැබැයි තණ්හාවට ස්වාභාවිකව ඡය වී යන්න ඉඩ දුන්නා. අපි සාමාන්‍යයෙන් කරන්නේ හිතේ යම්කිසි තණ්හාවක්, ආසාවක් පහළ වුණාම ඉක්මනටම ක්‍රියාත්මක වෙලා ඒ තණ්හාවට දාසයක් වෙන එක. ඒ තණ්හාව කියපු ආකාරයට කටයුතු කිරීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒකයි බුදුහාඳුරු කියන්නේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා. ඒ කියන්නේ මේ ලෝකයේ ඌණයි හැමතිස්සෙම අතෘප්ති කරයි, නිරන්තරයෙන්ම මේ තණ්හාවට දාස වෙලා කටයුතු කරනවා. හිතේ යම්කිසි තණ්හාවක්, ආසාවක්, ලෝභයක් පැන නැගුණාම අපි ඉක්මනටම ඒක ක්‍රියාත්මක කරනවා. ඒක පෝෂණය කරනවා. ඒකේ වහලෙක් බවට පත් වෙනවා. දැන් මෙතෙන්දී හිතේ තණ්හාවක් පහළුණ බව තේරුම් ගත්තා නම් අනේ තණ්හාව මත හැර දැමීමක්. නැතු තණ්හාව කියපු දේ කිරීමක් නෙමෙයි, තණ්හාවෙන් ඉල්ලපු දේ දීමක් නෙමෙයි, තණ්හාව මත හැර දැමීමක්. ඒ තණ්හාව අතහැරුණා නම් එහෙම නැත්නම් තණ්හාව තේරුම් අරගෙන තණ්හාව දිහා අපි සතිමත්ව බලා සිටීම හරහා ඒකට වහල් නොවි හොඳට සිහිය දියුණු කරලා සිහිය පැවැත්වීම හරහා ඔන්න තණ්හාව ක්‍රමානුකූලව ෂේ වෙලා යනවා. ඉතින් එතකොට අන්න ඒ හටගත් ආසාව දුරු වුණා. ඒ අටගත් ආසාව ඒ මොහොතේ දුරු වුණා නම් අන්න එතන නිවීමක් තියෙනවා. දැන් අන්න තණ්හාවෙන් දැවීමක් නැහැ. රාගයෙන් දැවීමක් නැහැ. ද්වේෂයෙන් දැවීමක් නැහැ. මෝහයෙන් දැවීමක් නැහැ. අන්න එතන නිවීමක් තියෙනවා. ඒතොර එහෙමනම් එතන අපේ හිත නිවන්න අවශ්‍ය වෙනවා. එතන යම් යම් හේතු කාරණා නිසා හිතේ තණ්හාව පහළ වෙනවා. එතනම හඳුන ගන්නවා. එතනම යන්න ඉඩ හරිනවා. එතනම ෂය වෙලා යන්න, බොඳ වෙලා යන්න, දිය වෙලා යන්න ඉඩ හරිනවා. අන්න එතනම නිරෝධයක් සාක්ෂාත් වෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ තවත් මෙතන වචන පාවිච්චි කරනවා. චාගෝ අතහැර දැමීම. පටිනිස්සග්ගෝ එතනත් කියන්නේ අතහැර දැමීම. චාගෝ කියවම ඊට පරිත්‍යාගය කියන අදහස ගන්න පුළුවන්. පටිනිස්සග්ගෝ කියවම අතහැර දැමීම. මුත්‍ති නිදහස් වීම. අනාලයෝ එතනත් ආසා නොකර අතහැර දැමීම කියන අර්ථය එතකොට මෙතෙන්දි ගන්න පුළුවන්. එතකොට දුක්ඛ නිරෝධය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ එතෙන්දි ඉඳන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියලා අන්න අපේ හිතේ අම් අවස්ථාවක තණ්හාව දුරු වෙලා ගියා නම් දැන් ඔන්න තණ්හාවෙන් තොරයි හිත. තණ්හාව ෂේ වුණා, තණ්හාව නිරුද්ධ වුණා. ඒ හිතේ හටගත් ආසාව දැන් පහව ගියා. පහව ගියාට පස්සේ හිතේ తত্ত্বය මෙන්න මේ తত্ত্বය අපි හොඳින් හඳුනා ගැනීම අවශ්‍යයි. ඉතින් මේ තණ්හාවෙන් තොර හිතේ తত্ত্বය ඒකාකාරී වෙන්න පුළුවන්. කම්මැලි දනවන සුළු වෙන්න පුළුවන්. කිසිම උත්තේජනයක් නැති, හැලහැප්පීමක් නැති, කලබලකාරීත්වයක් නැති බොහෝම ඒකාකාරී ශාන්ත සියුම් ස්වභාවයක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ බඳු ඒකාකාරී ශාන්ත සියුම් සාමකාමී ස්වභාවය එහෙමනම් අපි හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. අපිට හුඟක් වෙලාවට වෙන්නේ අපි මේ බඳු දේවල් විපස්සනා භාවනාවකදී අත්දකින්න දෙනවා. නමුත් මේ తত্ত্বය අපි වටිනාකමක් දීලා මේක මේ බුදුරජාණන් වහන්සේ ආර්යයන් වහන්සේලා අගය කරපු මට්ටමක් කියලා තේරුම් ගත්තේ නැත්නම් අපි මේ අපේ හිතේ පවතින සාමකාමී తত্ত্বයට වටිනාකමක් දෙන්නේ නැහැ. අපි ඒක බොහෝම ඒකාකාරී කියලා නැගිටලා යන එක තමයි කරන්නේ. ඉතින් අන්නේ ඒ අවස්ථාවේදී අපේ හිතේ යම් තණ්හාවක් හටාර ගත්තාම ඒක තේරුම් අරගෙන ඒක අතහැරියට පස්සේ ඒක ෂය වෙලා ගියාට පස්සේ නැවතත් හිතපත් වෙන ඒ හුඟක් දුරට උපේක්ෂා සහගත සාමකාමී තැම්පත් ඒකාකාරී කිසිම දැවීමක් තැවීමක් නැති බොහොම නිශ්චල ඉඩකඩ සහිත මෙන්න මේ බඳු චිත්ත මට්ටමක් අපි එහෙමනම් බොහොම පරිස්සමෙන් හඳුනා ගැනීම අතිශය වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ඉදම් දුක්ඛ නිරෝධං අරිය සත්‍යම් මෙන්න මේකයි දුක්ඛ නිරෝධය. මෙන්න මේ තණ්හාව ෂය වී යාම, තණ්හාව අවසන් වී යාම, තණ්හාව හිතේ හටගත් යම්සි ලෝභය ආසාව ඒක ෂය වී යාම, ඒක දුරු වී යාම කියන මෙන්න මේ කාරණාව දේශනා කළා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කළ යුත්තේ කෙසේද? සච්චිකාතබ්බං කියන වචනේ තමයි කියන්නේ. මේක සාක්ෂාත් කළ යුතුයි. ඒ හිතේ පවතින ඒ සාමකාමී తත්වේ වටහා ගත යුතුයි, තේරුම් ගත යුතුයි. ඒක තම තමා වශයෙන් සාක්ෂාත් කර ගත යුතුයි. හිතේ අර වගේ තණ්හා ෂය වුණාට පස්සේ දැන් ඔන්න පවතින යම් සාමකාමී ගතියක්, ඒ සාමකාමී ගතිය තමන්ගේම අත්දැකීමක් වශයෙන් යෝගාවචරය තේරුම් ගත යුතුයි, සාක්ෂාත් කළ යුතුයි. ඉතින් එතකොට මෙන්න මෙබඳු සාක්ෂාත්කරණයක් තමයි දුක්ඛ නිරෝධය වශයෙන් පෙන්වන්නේ. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් මේ දුක්ඛ නිරෝධය කියන එක එහෙනම් එතන අත්දකින්න අවශ්‍ය දෙයක්. අපි අද භාවනා කරලා නිරෝධයක් සාක්ෂාත් කිරීම ඊළඟ අවුරුද්දේ කරනවා වෙනුවට අද මේ මොහොතේ භාවනා කරලා අපිට පුළුවන් ද මේ මොහොතේ හිත නිවා ගන්න. මේ මොහොතේ හිතේ යම්කිසි තණ්හාවක් තියෙනවා නම් අන්න ඒ තණ්හාව හඳුනගෙන ඒ තණ්හාව යන්න ඉඩ හැරලා ඊට පස්සේ තණ්හාව ගියාට පස්සේ තණ්හාව ෂේ වුණාට පස්සේ තණ්හාව බොඳ වෙලා දේ වෙලා ගියාට පස්සේ දැන් වන්න හිතේ තියෙන ඒ ඒකාකාරී බව දැන් මේ හිතේ තියෙන සාමකාමී ගතිය, දැන් හිතේ තියෙන ශාන්ත ස්වභාවය, නිවිච්ච ස්වභාවය, එහෙමනම් අපි හඳුනා ගත යුතුයි. ඉතින් එතකොට මේ తත්වය බොහොම ප්‍රඥාගෝචර తත්වයක්. මේක මේ කිසිසේත්ම අඥාන උපේක්ෂාවක් නෙමෙයි. යෝගාවචරයේක් අර දුක්ඛ සත්‍ය අවබෝධ කර ගන්නකොට එයා නිරන්තරයෙන්ම මේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා දේවල් වල අනිත්‍ය ස්වභාවය එයා අත්දකිනවා. කායනුපසනාවක් වෙන්න පුළුවන්, වේදනානුපසනාවක් වෙන්න පුළුවන්, චිත්තානුපසනාවක් වෙන්න පුළුවන්. ඕනම මේ සංකත ධර්මයක හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්මයක තියෙන මේ අනිත්‍ය ලක්ෂණය එයා නැවත නැවත අත්දකිනවා. ඉතින් ඒ බඳු අනිත්‍ය ලක්ෂණයක් ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න, මේකේ තියෙන මේ ෂණ භංගුර භාවය වඩ වඩා ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න, මෙතන තියෙන පෙළීමක්, මෙතන තියෙන දුකක්, කිසිසේත්ම මෙතන තෘප්තිමත් බවක් ලබා ගන්න බෑ කියලා, මෙන්න මෙතන තියෙන අතෘප්තිකර බවක් කියලා අන්න යා දුකක් අවබෝධ කර ගන්නවා. එතකොට අන්න ඒ දුකට හේතු වෙච්ච තණ්හාව ෂේ වුණාට පස්සේ දැන් ඔන්න හිත සාමකාමී වුණා. ඒ සාමකාමී බව තමයි මේ හඳුන්වන්නේ මෙතන දුක්ඛ නිරෝධයක් වශයෙන්. ඒ හටගත්ත තණ්හාව ෂේ වුණා, ආසාව ෂේ වුණා, ඒකේ ප්‍රතිඵලයක් වෙච්ච දුක දැන් පහව ගියා. දැන් අන්න දුක නැති ස්වභාවයක්, සාමකාමී ස්වභාවයක්, ශාන්ත ස්වභාවයක්, තැම්පත් ස්වභාවයක්, නිශ්චල ස්වභාවයක් ඔන්න හිතේ තියෙනවා. ඒක අන්න කෙනෙක් සාක්ෂාත් කරනවා, අවබෝධ කරගන්නවා. ඉතින් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් විස්තර කරද්දී දැන් දුක වශයෙන් පංච උපාදානස්කන්ධයේ දුක වශයෙන් දේශනා කරලා තියෙනවා. ඇතැම් තැනක ආධ්‍යාත්මික ආයතන හය දුක වශයෙන් දේශනා කරලා තියෙනවා. ඒ වගේමයි ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රය වගේ දේශනාවලදී මේ අපි කාටත් තේරෙන මේ ඉපදීම, රෙඩවීම, ඊළඟට මරණයට පත්වීම, අප්‍රියන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අපි අකමැති දේ ලැබීම, කැමැති දේ නොලැබීම, මේ වගේ තවත් බොහොම ප්‍රායෝගික අර්ථයකින් තවත් විදිහට දුක ගැන දේශනා කරලා තියෙනවා. ඉතින් එහෙමනම් මේ හාත්පසින් අපි අත්දකින දුක, එහෙමනම් අපි තේරුම් ගත යුතුයි. ඒ දුක තේරුම් ගත්තනම්, ඒකට හේතුව ප්‍රහාණය වුණා නම්, අන්න හිතේ හටගන්නා ඒ තැම්පත් බව, නිස්කලංක බව, නිශ්චල බව, සාමකාමී බව එහෙනම් එයා සාක්ෂාත් කළ යුතුයි. ඒ සාක්ෂාත්කරණය තුලින් එහෙමනම් හම්බ වෙන්නේ යාට දුකෙන් තොර බව. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දුකෙන් පටන් ගත්තට මොකද? ඒක හිතක ප්‍රගුණ වීම හරහා එයා අත්දකින්නේ දුකෙන් තොර ස්වභාවයක්. සාමකාමී ස්වභාවයක්, ශාන්ත ස්වභාවයක්, පෙළන්නේ නැති ස්වභාවයක්. එහෙනම් බුදුරජාන් වහන්සේගේ ධර්මය මෙන්න මේ සාමකාමී ගතියක්, නිවීමක්, නිස්කලංක ගතියක්, ශාන්ත ගතියක්, සතුරු ස්වභාවයක්, පහන් ස්වභාවයක් වෙත තමයි යොමු වෙලා තියෙන්නේ. එහෙමනම් මේ බඳු දහමක් ප්‍රගුණ කරන කෙනෙක් ඒ දහම වඩ වඩා හිතේ වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අන්න හිතේ දුක අඩු වෙන්න ඕනේ. හිතේ තියෙන දුම්නස අඩු වෙන්න ඕනේ. හිතේ තියෙන නොසන්සුන් ගති අඩු වෙන්න ඕනේ. අසහනකාරී ගති අඩු වෙන්න ඕනේ. පසුතැවීම් අඩු වෙන්න ඕනේ. ඒ වෙනුවට හිතේ පහන් ස්වභාවයක්, තැම්පත් ස්වභාවයක්, ශාන්ත ස්වභාවයක්, එමත් නැත්නම් බොහොම නිස්කලංක ස්වභාවයක්, සතුරු සහගත ස්වභාවයක්, තෘප්තිමත් ස්වභාවයක්. එහෙනම් යා හිතේ අත්දකින්න ඕනේ. එහෙනම් වඩ වඩා මේ ධර්ම ප්‍රගුණ වෙන්න ප්‍රගුණ වෙන්න අර බොහොම සාධනීය පැත්තක් තමයි අපේ හිතේ වර්ධනය වෙන්න තියෙන්නේ. ඉබඳු සාධනීය පැත්තක් තමයි කෙනෙක් එහෙනම් වඩ වඩා සාක්ෂාත් කරන්නේ, වඩ වඩා අත්දකින්නේ. ඉතින් එතකොට මේ දුක්ඛ සත්‍ය ගැන දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ එතකොට මේ පංච උපාදානස්කන්ධය දුක වශයෙන් දේශනා කරලා තියෙනවා, ආයතන හය දුක වශයෙන් දේශනා කරලා තියෙනවා. එතකොට බොහොම පුළුල්ව මේ දුක ගැන දේශනා කරලා තියෙනවා. ඊට අමතරව දුක්ඛ සමුදය වශයෙන් දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ මේ තුන් ආකාර වූ තණ්හාව තමයි දුක්ඛ සමුදය වශයෙන් පෙන්වන්නේ, දුකට හේතු වශයෙන් පෙන්වන්නේ. නමුත් ඔය ආගන්තුක සූත්‍ර කියලා සූත්‍ර ගණනාවක් එනවා මග්ග සංයුත්තයේ, සංයුත්තනිකායේ. එතෙන්දී එහෙම දුක්ඛ සමුදය වශයෙන් අවිජ්ජා භව තණ්හා කියලා මේකට අවිද්‍යාවත් එකතු කරලා තියෙනවා. ඒතර මෙන්න මේ අවිද්‍යාවත් යම්සි කෙනෙක් හඳුනගත්තා නම් ඒකත් අන දුකට හේතුවක් වෙනවා. බොහොම සූක්ෂම හේතුවක් බවට පත් වෙනවා. භව තණ්හාව කෙනෙක් හඳුනගත්තා නම් අන්න ඒක ඒ දුකට හේතුවක් වෙනවා. ඒක ප්‍රහාණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒතර මේ තණ්හාවයි අවිද්‍යාවයි දෙකම දුකට හේතු වශයෙන් නැත්නම් සමුදය සත්‍යයක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ තවත් සූත්‍ර දේශනාවල පටිච්ච සමුප්පාද ධර්ම අපි කියන්නේ සමුදය පක්ෂය අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය බහෝ බහ පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒව මේවස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති කියලා ඒ අවිද්‍යාවෙන් පටන් අරගෙන ඒ ක්‍රමානුකූලව තණ්හාව හරහා ගිහිල්ලා දුකක් උරුම වෙන හැටි ඒ දුක හට ගන්නා ආකාරය දුකක් සමුදය වෙන හැටි භාගතුන් වහන්සේ සූත්‍ර දේශනාවලදී මේ දුක්ඛ සමුදය වශයෙන් දේශනා කරලා තිනවා දුකේ හට ගැනීම සිද්ධ වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් බොහොම පටිච්චසමුප්පන්න ස්වභාවයකට හේතුඵල ධමයක් අනුව කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මතක කරලා දීලා තියෙනවා ඊළඟට මේ දුක්ඛ නිරෝධ සත්‍ය දැන් අපි අද කතා කළා අර පෙන්වන තණ්හාවේම ෂය වී යාම පූර්ණ වශයෙන් මුලින් පුටා දැමීම තමයි දුක්ඛ නිරෝධයක් කියලා කිව්වේ. එතකොට මේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි කියන එකත් අපි අද දේශනා කළා. එතකොට භාගවතුන් වහන්සේ මේ දුක්ඛ නිරෝධය කියන එක ඔය ඒ ආගන්තුක සූත්‍රය වලදී දේශනා කරනවා විඥා විමුක්ති වශයෙන්. ඒ කියන්නේ මේ දුක්ඛ නිරෝධය දේශනා කළා තියෙනවා තවත් මුහුණුවරකින් ඒ තමයි සාක්ෂාත් කරගන්න තියෙන්නේ විද්‍යාවත් විමුක්තියත් කියන කාරණා දෙකක් කියලා. ඒ කියන්නේ හිතේ යම්සි අවස්ථාවකදී හොඳට ප්‍රඥාව දිනුනා නම් ඒ ප්‍රඥාව නිසා අර හිතේ තීච අල්ලා ගැනීම, උපාදාන කිරීම, දැඩිව බදා ගැනීම මේ සියල්ල අන්න අතහැරෙනවා. අන්න හිත නිදහස් වෙනවා. අන්න විමුක්තියක් සාක්ෂාත් කරනවා. ඒතොර ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්න හේතුනේ අර හිතේ යම් විද්‍යාවක් පහළ වීම. ආලෝකයක් පැමිණීම. ඒකයි බුදුහාමුදුරු කියන්නේ ආලෝකෝ උදපාදී විද්‍යා උදපාදී ඔය විදිහට දේශනා කරන්නේ ඒකයි මේ විද්‍යාවක් හිතේ පහළුණා ප්‍රඥාවක් ඉපදුණා අවබෝධයක් පැන නැග්ගා ඒ අවබෝධය නිසා අන්න දුක අතහැරුණා තණ්හාව ෂේ වුණා දැන් අන්න ඒ ප්‍රඥාව නිසා හටගත්ත විමුක්තිය ප්‍රඥාව මත පදනම් වෙලා හටගත්ත විමුක්තිය නිදහසක් අවබෝධයක් තමයි මෙතන ප්‍රකාශ කරන්නේ එමුනම් මේ හිත කිසිම පටලැවිල්ලකින් තොරව බොහොම සාමකාමීව කිසිවක් උපාදාන නොකර ලොවේ කිසිවක් හා ඇලෙන්නේ බැඳෙන්නේ නැතිව ඒ පවතින తত্ত্বය එමනම් ප්‍රඥාවකින් තෙද ගැන්විච්ච తত্ত্বයක්. ඒක නිකන් අඥාන උපේක්ෂාවක් නෙමෙයි. බොහොම ප්‍රබල විපස්සනාවක් කරහා ගිහිල්ලා හේතුඵල ධමයක් වටහාගෙන ත්‍රිලක්ෂණයක් අවබෝධ කරගෙන ඒ මත පිහිටලා ඒ මත පදනම් වෙලා හිතේ ඇති වෙච්ච යම් නිදහසක් ලෝභයේ ඇති කිසිවක් උපාදාන නොකර පවත්වන්නා වූ අනිශ්චිත ස්වභාවය තමයි එහෙනම් මේ දුක්ඛ නිරෝධයක් වශයෙන් දේශනා කරන්නේ. එතකොට මෙතන තියෙන ලොකු ප්‍රඥා මුහුණුවරක්. මේක අඥාන උපේක්ෂාවක් නෙමෙයි. බොහොම ප්‍රබල විපස්සනා නුවණක් මත පදනම් කරගෙන තමයි මේ හිතය දැන් නිෂ්කලංකව තියෙන්නේ. හිත දැන් බොහොම සාමකාමීව තියෙන්නේ. හිත දැන් බොහොම සරලව තියෙන්නේ. හිත දැන් බොහොම නිශ්චලව තියෙන්නේ. කිසිවක් උපාදාන නොකර තියෙන්නේ කිසිවක්ම ලෝකයේ ඇසුරු නොකර තියෙන්නේ බොහොම ප්‍රඥාවන්ත පදනමක් මත පිහිට කරගෙනයි. එතකොට මේ කාරණා විස්තර කරන බුදුරජාණන් වහන්සේ තවත් සූත්‍රවලදී ආසවක්ඛය සූත්‍රය හම්බ වෙනවා ඒත් සත්‍ය සංයුත්තයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි මේ ආශ්‍රවයන්ගේ ෂයවීම දන්නා කෙනාටම දක්නා කෙනාටම සිදුවෙන බව මම දේශනා කරනවා නොදන්නා කෙනාටත් නොදක්නා කෙනාට නෙවෙයි. එහෙනම් මොන හරි දෙයක් දැනගන්න ඕනේ මොන හරි දෙයක් දැක ගන්න ඕනේ මේ ආශ්‍රවයන් ඡේ වෙන්නේ. මොකද්ද මෙන්න මේ දැනගati යුතු දැකගati යුතු දේ. කිංච බික්කවේ ජානතෝ කිම් පසතෝ ආසවණං කයං හෝති. කයෝ හෝති. කුමක් දැනගන්නා කෙනාට කුමක් දැකගන්නා කෙනාටද මෙහෙනම් මේ ආශ්‍රවයන් ඡේ වෙන්නේ. ඉදන් දුක්ඛන්ති බික්කවේ ජානතෝ පසතෝ ආසවණං කයෝ හෝති. මෙන්න මේ දුකක් තියෙන්නේ කියලා දන්නා කෙනාට දැක ගන්නා කෙනාට ආශ්‍රවයන් ෂය වෙනවා කියලා කියනවා. ඉදන් දුක්ඛ සමුදයං භික්ඛවේ ජානතෝ පස්සතෝ ආසවාණං කයෝති. මේ තියෙන දුකට හේතුවක් කියලා අන්නේ තණ්හාව හඳුනා ගන්නා කෙනාට තේරුම් ගන්න කෙනාට අන ආශ්‍රවයන් ෂය වීමක් ප්‍රහාණය වීමක් සිද්ධ වෙන බව භාගතුන් වහන්සේ පෙන්නනවා. ඉදන් දුක්ඛ නිරෝධං භික්ඛවේ ජානතෝ පස්සතෝ ආසවාණං කයෝති. මෙන්න මේ වෙලාවේ දුක්ඛ නිරෝධයක් සිද්ධ වුණා නැත්නම් තණ්හාවශය වුණා, තණ්හාවෙන් හිත නිදහස් වුණා, හිත සාමකාමී වුණා කියලා අන්නේ తත්වය. යම්සේ කෙනෙක් යම් මොහතක සාක්ෂාත් කරනවා නම්, අවබෝධ කරගත්තා නම් අන්න එතෙන්දී අන්න ආශ්‍රවයන්ගේ ශේය වීමක් සිද්ධ වෙන බව භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදං ජානතෝ පස්සතෝ ආසවානං කයෝ හෝති. මේ ඊබඳු ප්‍රතිපදාවක් අවබෝධ කරගන්නා වූ කෙනාට, ඊබඳු ප්‍රතිපදාවක් වඩන කෙනාට, ප්‍රගුණ කරන කෙනාට, බහුලීකృత කරන කෙනාට අන්න ආශ්‍රවයන් ශේය වෙන බව භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරු උදන් මේ උනන්දු කරනවා, තස්මාතිහ භික්ඛවේ ඉදං දුක්ඛන්ති යෝගෝ කරණීයෝ. ඒ නිසා මහණෙනි, මෙන්න මේ දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා උත්සාහවන්ත වෙන්න, දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා මහන්සි වෙන්න, ඒ සඳහා වෑයම් කරන්න, ඒ සඳහා භාවනාවක් වඩන්න. යෝගෝ කියනවා වචනයෙන් ඇත්තටම භාවනාව කියන අදහසත් ගන්න පුළුවන්. ඒ වගේමයි අප්‍රමාදීව කටයුතු කරන්න කියන අදහසත් ගන්න පුළුවන්. ඒ වගේමයි දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්න, මාර්ග සත්‍ය ප්‍රගුණ කරන්න උත්සාහවත් වෙන්න, අප්‍රමාදී වෙන්න, බණ භාවනා වඩන්න කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා. ඉතින් එතකොට දැන් මේ සූත්‍ර අනුව අපිට තේරෙනවා යම්ස කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ නොවීම නිසා තමයි මේ දීර්ඝ සංසාරයේ දිගටම ගමන් කරන්නේ. ඒක බුදුරහමඳුරුවත් කියනවා, මමත් ඔබලාත් මේ දීර්ඝ සංසාරේ අගක් මුලක් නැති ගමනක යෙදුණා, මොකද මේ චතුරාර්ය සත්‍යයන් අවබෝධ නොවීම නිසා. ඉතින් ඒ නිසා යම්සි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා, තමා තුළ ප්‍රගුණ කර ගැනීම සඳහා, එතන වැඩිම සඳහා කටයුතු කරනවා නම් අන්න ඒක මාර්ග සත්‍ය ප්‍රගුණ කිරීමක් වෙනවා. අපි මේ යම් අවස්ථාවක හිතේ හටගත්ත දුක තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම, ඒකට හේතුව හඳුනාගෙන ඒ හේතුව අපහැර දැමීම, ඒ දුක නැතිවීම නිසා, ඒ වගේම තණ්හාව දුරු වී යාම නිසා දැන් ඔන්න හිතේ තියෙන ඒ සාමකාමී ස්වභාවය සාක්ෂාත් කිරීම, මෙන්න මේ කටයුත්ත නැවත නැවත කරනවා නම්, බොහොම සිහියෙන් ඉඳගෙන එතන මේක ප්‍රතිපදාවක් වශයෙන් වඩනවා නම්, ඔන්න අපිට එතෙන්දී මාර්ග සත්‍යයක් මුණ ගැහෙනවා. මාර්ග සත්‍යයත් අන්න ප්‍රතිපදාවක් වශයෙන් යෝගාවචරයේ හඳුන ගන්නවා. එතකොට මේ මාර්ග සත්‍ය විශේෂයෙන්ම සමත විදර්ශනාවන් වශයෙන් දේශනා කරලා තියෙනවා. දැන් අපි කලිනුත් මතක් කරපු ඒ ආගන්තුක සූත්‍රවලදී සච්චපබ්බේන මාර්ග සංයුත්තේන, ඒ ආගන්තුක සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සමත විපස්සනා කියන කොටස් දෙක තමයි මාර්ග සත්‍ය කියලා කියන්නේ කියලා. ඉතින් එතකොට ඊබන්දු සමත විපස්සනාවක් භාවයේ තබ්බන්, ඒක ප්‍රගුණ කරන්න අවශ්‍ය වෙනවා, වඩන්න අවශ්‍ය වෙනවා, දියුණු කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේමයි මේ පිංගුතුන් බහුලව අහලා තියෙන මාර්ග සත්‍ය වශයෙන් ආරෂ්ඨාංග මාර්ගයත් දේශනා කරලා තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. එතකොට මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගයත් මාර්ග සත්‍ය වශයෙන් දේශනා කරලා තියෙනවා. එතකොට මේක කොටස් තුනකට බෙදලා පෙන්නනවා. සීල සමාධි ප්‍රඥා වශයෙන්, සීලේ වශයෙන් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගාංග තුනත්, සමාධියේ වශයෙන් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග තුනත්, ඊළඟ ප්‍රඥා වශයෙන් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙකත් වෙන්වෙන් වශයෙන් ප්‍රකාශ කළා. සීල සමාධි ප්‍රඥා වශයෙන් ත්‍රිශික්ෂාවක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට අපිට එහෙමනම් සීලය ආයත් මුණ ගැහෙනවා, සමාධියක් ආයත් මෙතෙන්දි මුණ ගැහෙනවා, ප්‍රඥාවක් ආයත් මෙතෙන්දි මුණ ගැහෙනවා. එහෙමනම් මේක ප්‍රතිපදාවක් වශයෙන් දියුණු කරද්දී එහෙනම් යම්ස කෙනෙකුට තමන්ගේ කය වචනය හික්මවාගෙන සීලයක් මත පිහිටාගෙන කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැත්තම් මේ හිතේ නිරන්තරයෙන්ම දුකක් හටගන්නවා. හිතේ නිරන්තරයෙන්ම පසුතැවීමක් ඇති වෙනවා. හිතේ සාමකාමී බව වෙනුවට තමන්ට තමන් චෝදනා කරන ගතියක් ඇති වෙනවා. සීලය දුර්වලයි. නමුත් කෙනෙක් සිල්වත් නම් එයා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව සීලක් ආරක්ෂා කරනවා නම් අන්න එයා තුළ යම් සැපවත් බවක්, අනවජ්‍ය සුඛයක්, තමන් නිවරදිව ජීවත් වෙනවා නේද කියලා ඇතුළතින් අත්දකින යම් ප්‍රමෝදයක්, සතුටක් අත්දැක ගන්න එයාට අවස්ථාව ලැබෙනවා. ඉතින් අන්න එතකොට අර දුක දුරවීමකට දුකෙන් තොරවීමකට තමයි පදනම සකස් වෙන්නේ. ඒ සීල පදනම එහෙමනම් එබඳු පරිසරයකට වමනා කරන පසුබිම පදනම අත්තිවාරම සකස් කරලා දෙනවා. ඊළඟට මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා හිතේ පවත්වන්න අවශ්‍ය යම් කිසි නිදහසක්. හිතේ පවත්වන්න අවශ්‍ය යම් කිසි පැහැදිලි බවක්. දේවල් හොඳට පෙනෙන ගතියක්. හිතේ දුකක් හටගත්තාම මේ දුක හොඳට පේන්න ඕනේ, පැහැදිලි වෙන්න ඕනේ. හිතේ තණ්හාවක් වෙනත් ක්ලේශයක් පහළ වුණාම ඒක හඳුනා ගන්න පුළුවන් පැහැදිලි පදනමක් හිතේ තියෙන්න ඕනේ. ඒකාග්‍රතාවයක් හිතේ තියෙන්න ඕනේ. එහෙනම් අන්න සපිට සමාධියක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ බඳු පදනමක් මත සීල සමාධි කියන පදනම් මත පිහිටාගෙන තමයි තව තව එහෙමනම් ප්‍රඥාව දිනු කරන්න තියෙන්නේ. ඒතර මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව බුදුරජාන් වහන්සේ කියනවා භාවේ තබ්බං. ඒක ප්‍රගුණ කළ යුතුයි. ඒක මේ අපි පොතකින් පතකින් කියෙව්ව පමණින් මේක අවසන් වෙන්නේ නැහැ. මේක අපේ ජීවිතයට බද්ධ කරගෙන අපි එතන ප්‍රතිපදාවක් වශයෙන් දියුණු කළ යුතුයි. ප්‍රතිපදාවක් වශයෙන් ප්‍රගුණ කළ යුතුයි. ඒතර මේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ අපි පොතකින් බලලා ඒක කටපාඩම් කර ගැනීම නෙමෙයි, අපේ ජීවිතය තුළ යම් හෝ අවස්ථාවක දුකක් හට අරගෙන තියෙනවා නම් අන්නේ දුක අපි හඳුනා ගත යුතුයි. ඒක හොඳට තේරුම් ගත යුතුයි. ඒ දුක අවබෝධ කරගත යුතුයි. ඒ අවස්ථාවේදී ඊට හේතුව වෙනනම් අපි හොඳින් තේරුම් ගත යුතුයි. ඒ දුකට හේතුව අතහැර දැමිය යුතුයි. අත්හල යුතුයි. අනේ එතකොට සාක්ෂාත් වෙන ඒ හිතේ සාමකාමී ගතිය, නිෂ්කලංක ගතිය, සරල ගතිය, නිවීම අන්න එතන සාක්ෂාත් කළ ගත යුතුයි. ඒතර එහෙමනම් ඒ මොහොතේ අන්න යා නිවීමක් සාක්ෂාත් කළා. ඒතර ඊළඟ මොහොතෙත් ඒ දේම කළ යුතුයි. ඊළඟ දවසෙත් ඒ දේම කළ යුතුයි. ඊළඟ සතියෙත් ඒ දේම කළ යුතුයි. ඊළඟ මාසෙත් ඒ දේම කළ යුතුයි. ඊළඟ අවුරුද්දෙත් මේ දේම කළ යුතුයි. එහෙමනම් අපිට ජීවිත ප්‍රතිපදාවක් වශයෙන්, ජීවන ප්‍රතිපදාවක් වශයෙන් එහෙනම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අපේ ජීවිතයට ඒකාබද්ධ කරගෙන අපි ප්‍රගුණ කළ යුතුයි. අන්න එතකොට තමයි අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළා වෙන්නේ. එහෙනම් අපි ප්‍රායෝගිකව මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අපේ ජීවිතවලට එකතු කරගෙන ක්‍රියාත්මක කරන්න තමයි අපි උත්සාහන්ත විය යුත්තේ. ඉතින් එතකොට අපි ගිය සතියේත් මතක් කරා මේ අපි ලබන අත්දැකීම දිහා බලන්න පුළුවන් තවත් දෘෂ්ටි කෝණයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. කායනුපසනාව කෙනෙක් වඩද්දි මේ දෘෂ්ටි කෝණයෙන් බලන්න පුළුවන්. මේ වෙලාවේ දුකක් තියෙනවා. මේ දුකට මොකද්ද හේතුව? මේ දුකට හේතුව ඔන්න මං අත්හැරලා දැම්මා. ඊට පස්සේ ඔන්න හිතේ පවතින යම් සාමකාමී ගතියක්, අන්න ඒකක් සාක්ෂාත් කිරීමක්. අන්න ඒ බඳු ප්‍රතිපදාවත් දිගට දියුණු කිරීමක්. කායනුපසනාවදීත් කෙනෙකුට කරන්න පුළුවන්. වේදනානුපසනාවකදී අපි තුමු යම්සි කායික වේදනාවක් හට අරගෙන තියෙනවා. එයාට ඒක වේදනාව වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අන්න දුක අපි හඳුනා ගන්නවා. දුක අවබෝධ කර ගන්නවා. මේ වේදනාවේ සැබෑ ස්වභාවය, ඒක හට ගන්නා ආකාරය, වෙනස් වෙන ආකාරය, කැලි කැලි වලට බිඳිලා යන ආකාරය, වෙනස් බෙදිලා යන ආකාරය. අන්න දුක හාත්පසින් තේරුම් ගැනීමක්. ඊට පස්සේ එතෙන්දී ඒකට මුල් වෙච්ච හේතුව යම් යම් ස්පර්ශයන්. තර අන්නේ බඳු හේතුන් හඳුනා ගැනීමක්. ඊට පස්සේ ඒ හඳුනාගත්තට පස්සේ ඒ වේදනාවන් අත්හැරීම නිසා, වේදනාවන් රූපසම වීම නිසා, සමනේ වීම නිසා හිතේ හටගන්නා යම් සාමකාමී ගතියක්, කයේ හටගන්නා සාමකාමී ගතියක්. එහෙමනම් අන්න කෙනෙක් සාක්ෂාත් කළ යුතුයි. ඒ බඳු ප්‍රතිපදාවක් දියුණු කරනවා නම් අන්න වේදනානුපස්සනාවක් කරහා චතුරාර්ය සත්‍ය මුහුණුවරකින් යාට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රගුණ කරන්න පුළුවන්. චිත්තානුපස්සනාවකදීත් හිතේ හටගන්නා විවිධ දුක්ඛ ස්වභාවයන්, ධම්මස් ස්වභාවයන්, නොසන්සුන් බව, හිතේ විසිරිච්ච ගති, මේ වගේ විවිධාකාර චිත්ත ස්වභාවයන් ඒක දුකක් වශයෙන් හඳුනාගෙන, එතන තියෙන ආතතිගත ස්වභාවය තේරුම් අරගෙන, එහෙමනම් දුක්ඛ සත්‍යයක් හඳුනා ගැනීම සඳහා, අවබෝධ කර ගැනීම සඳහා කෙනෙකුට උත්සාහන්ත වෙන්න පුළුවන්. එතෙන්දීම එතකොට හිතේ දුකට හේතුව තණ්හාව කෙනෙක් හඳුනා ගන්නවා නම් අන්න ඒ තණ්හාව ෂේ වුණාට පස්සේ, ඒ තණ්හාවට යන්න ඉඩ හැරියට පස්සේ, ඒ තණ්හාව පෝෂණය නොකර ඒ තණ්හාවට යන්න ඉඩ හැරියට පස්සේ අන්න හිතේ නැවතත් හට ගන්නා යම් මේ සාමකාමී ගතිය එයාට සාක්ෂාත් කරගන්න පුළුවන් වුණොත් අන්න එතෙන්දී අන්න දුක්ඛ නිරෝධයක් එයාට සාක්ෂාත් වෙනවා. එතකොට මෙන්න මේ දුක්ඛක් දුක්ඛ සමුදයක් දුක්ඛ නිරෝධයක් නැවත නැවත ප්‍රායෝගිකව වඩමින් මේ මාර්ග සත්‍යය දිනු කරනවා නම් එහෙනම් චිත්තානුපස්සනාවෙදිත් කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දිනු කරන්න පුළුවන්. ඉතින් ඊළඟට ධම්මානුපස්සනාවදීත් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් හිතේ යම් නීවරණයක් පහළ වෙලා තියෙනවා. ඒතර හිතේ නීවරණයක් පහළ වෙලා තියෙනකොට හිතේ තියෙන පෙලීමක්, හිතේ තියෙන දැවීමක්, හිතේ සාමකාමී ගතියක් නැහැ. එතකොට අන්න හිතේ ඒ තියෙන පෙලීම දැවීම කෙනෙක් තේරුම් ගන්න නම් අන්න දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තමයි ආ උත්සාහන්ත වෙන්නේ. ඊට පස්සේ ඒ දුක්ඛ සත්‍ය තේරුම් අරගෙන ඒකට හේතුව අන්න අර නීවරණය, ඒ ක්ලේශය එයා හඳුනගෙන ඒක අතහැරියා නම් අන්න දුක්ඛ සමුදයක් තමයි එයා අතහරින්නේ. ඊට පස්සේ දැන් මේ දුක්ඛ සමුදය ප්‍රහාණය වීම නිසා හිතේ දැන් හටගත්ත නම් යම් සාමකාමී ගතියක්, නීවරණ වලින් තොර ස්වභාවයක්. හිත දැන් පෙලෙන්නේ නැහැ, හිත දැන් දැවෙන්නේ නැහැ. දැන් කොහෙවත් අල්ලලා නැහැ. දැන් අනිශ්චිත ස්වභාවයක් දැන් ඔන්න හිතේ තියෙනවා කියලා අන්න ඒ අනිශ්චිත ස්වභාවයේ නීවරණ වලින් තොර ස්වභාවය එයා හඳුනගත්ත නම් අන්න යාර දුක්ඛ නිරෝධයක් සාක්ෂාත් වෙනවා. ඒ බඳු ප්‍රතිපදාවක් දිගට දිගට දියුණු කරන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා නම් එයා මාර්ග සත්‍යයක් වඩනවා. එතකොට අපිට තේරෙනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රගුණ කිරීමේ ඒ ක්‍රමවේදය. එමනම් අපිට කායානුපස්සනාවකටත් අදාළ කරන්න පුළුවන්, වේදනානුපස්සනාවකටත් යොදන්න පුළුවන්, චිත්තානුපස්සනාවකටත් යොදන්න පුළුවන්, ධම්මානුපස්සනාවකටත් යොදන්න පුළුවන්. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් බුදුරජාන් වහන්සේගේ දහමේ ඇත්සලකුණක් වශයෙන් නැත්තම් මේ චතුරාර්ය සත්‍ය ධර්ම තුලට ඕනම අනිකුත් ධර්මයන් යොමු කරන්න පුළුවන් ගතියක්, ඒ තුල අන්තර්ගත කරන්න පුළුවන් ගතියක් පෙන්නුම් කරනවා. වෙනත් වචන වලින් කියනවා නම් බුදුහාමුදුරුවෝ විවිධ ක්‍රමවේද ඉදිරිපත් කළා තියෙනවා, විවිධ ධර්මයන් කියලා දීලා තියෙනවා, විවිධ පරයයන් කියලා දීලා තියෙනවා. මේ සියලු පරයයන් මෙන්න මේ චතුරාර්ය සත්‍ය කියන පරයය ඇතුළට අන්තර්ගත කරන්න පුළුවන් බව උපමාවකින් බුදුහාඳුරෝ කියනවා. හරියට නිකං වනාන්තරයකට ගිහාම විවිධාකාර සත්තු ඉන්නවා. ඒ සත්තුන්ගේ විවිධාකාර පාසටහන් තියෙනවා. හැබැයි ඇත් පාසටහන තමයි මේ පාසටහන් අතර තියෙන විශාලතම වර්ගඵලයක් තියෙන පාසටහන. ඒත් අර පුංචි පුංචි සත්තු සියල්ලගේම පාසටහන් මේ ඇත් පාසලකුණ තුල අන්තර්ගත කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විවිධාකාර ධර්ම ක්‍රම නැත්තම් පරයය දේශනා කළා තියෙනවා. මේ සියලු පරයයන් මේ චතුරාර්ය සත්‍ය ධර්ම පරයය තුළට අන්තර්ගත කරන්න පුළුවන්. ඒතර මෙන්න මේ ආකාරයෙන් එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට සතිපට්ඨාන සූත්‍රයේදී යම්සි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ක්‍රමානුකූලව තව තව ප්‍රගුණ කරනවා නම්, වඩ වඩා වර්ධනය කරනවා නම්, ප්‍රායෝගිකව පුහුණු වෙනවා නම්, එයා එතකොට තව තව ප්‍රඥාව තමයි දියුණු කරන්නේ. තව තව සතිය තමයි දියුණු කරන්නේ. එතකොට එයාගේ හිතේ තව තව සතිය දියුණු කරන ක්‍රමවේදයක්, ප්‍රඥාව තව තව වඩන ක්‍රමවේදයක්, දුක දියුණු දුක ප්‍රහාණය වීමක්, ඊළඟට සමුදය ප්‍රහාණය වීමක්, නිරෝධය සාක්ෂාත් වීමක්, මාර්ග සත්‍ය ප්‍රගුණ වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට එහෙනම් මෙතෙන්දිත් අර දුක හඳුනා ගන්නා මට්ටම සතිපට්ඨාන මට්ටම වශයෙන් කියන්න පුළුවන්. එතන ඔන්න එයා හොඳට පිහිටගත්තා සතිපට්ඨානයක්. ඊට පස්සේ ඒක හට ගන්නා ආකාරය යම්සි කෙනෙක් තේරුම් ගන්නවා නම් ඒක නිරන්තරයෙන් හට ගන්නා ආකාරය, වෙනස් වෙන ආකාරය, අන්න සතිපට්ඨාන භාවනා කියන මට්ටම අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මාර්ග සත්‍යයක් වශයෙන් මේක දිගට දියුණු කරන්න අන්න සීල සමාධි ප්‍රඥා වශයෙන් අන්න සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියන අන්නේ තුන්වන අධියර අපිට තේරුම් ගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී චතුරාර්ය සත්‍ය කියන කොටසදී උනත් අපිට අර සතිපට්ඨාන භාවනා, සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා කියන මෙන්න මේ පියවර තුනක් එක පැත්තකින් ඕනනම් හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ හැම දෙයක් හරහාම බුදුරජාණන් වහන්සේ දැන් සතිපට්ඨානයන් දේශනා කරලා ඒ සතිපට්ඨාන ධර්මයන් යම්සි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් මේ කියපු ආකාරයට වඩනවා නම් අන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් හරහා වුණත් කෙනෙකුට සාක්ෂාත් කරගන්න පුළුවන්. මෙතන තියෙන්නේ එයා තව තවත් උත්සාහවන්ත වෙන්නේ අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. ලෝකේ කිසිවක් උපාදාන නොකර ලොවේ කිසිවක් ඇසුරු නොකර අනිශ්චිත වූ විමුක්ත වූ සිතකින් වාසය කරන්නයි. ඉතින් මේ විදිහට බුදුහාමුදුරුවෝ දැන් සියලු මේ සතිපට්ඨාන ධර්මයන් විස්තර කරලා මේ සතිපට්ඨාන සූත්‍රයේ අන්තිමට යම්සි ප්‍රකාශයක් කරනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි යම් කිසිවෙක් මේ ආකාරයෙන් මේ සතිපට්ඨාන ධර්මයන් අවුරුදු 7ක් වඩනවා නම් එයා එක්කෝ අරහත්වයට පත් වෙනවා යම් හෝ ක්ලේශයක් ඉති වෙලා තියෙනවා නම් අනාගාමී තත්වයට පත් වෙනවා කියලා කියනවා. ඊළඟට කියනවා මහණෙනි අවුරුදු 7ක් නෙමෙයි අවුරුදු 6ක්. අවුරුදු 6ක් නෙමෙයි අවුරුදු 5ක්. අවුරුදු 5ක් නෙමෙයි අවුරුදු 4ක්. 4ක් නෙමෙයි 3ක්. 3ක් නෙමෙයි 2ක්. දෙකක් නෙමෙයි එකක්. මහණෙනි මේ විදිහට යම්සි කෙනෙක් අවුරුද්දක් හෝ මේ සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරනවා නම් එක්කෝ යා උතුම් වූ අරහත් ඵලය සාක්ෂාත් කරනවා. යම් හෝ උපාදානයක් ඉතිරලා තියෙනවා නම් ක්ලේශයක් ඉතිරලා තියෙනවා නම් අනාගාමී ඵලයට පත් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ බුදුහාඳුරු කියනවා මහණෙනි මේ අවුරුදු එකක් නෙමෙයි. මේ මාස 6ක් යම්සි කෙනෙක් වඩනවා නම් මාස 4ක් යම්සි කෙනෙක් වඩනවා නම් මාසයක් යම්සි කෙනෙක් වඩනවා නම් සති දෙකක් යම්සි කෙනෙක් වඩනවා නම් දින 7ක් යම්සි කෙනෙක් වඩනවා නම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න උතුම් අරහත් ඵලයට පත් වෙන්න මේක හේතු කාරණා වෙනවා කියලා කියනවා. හැබැයි යම් හෝ ක්ලේශයක් ඉතිරලා තියෙනවා නම් අනාගාමී පාවට අනාගාමී මට්ටමකටපත් වෙන්න එයාට හැකියාව ලැබෙනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ අවසාන කොටසේදී සතිපට්ඨාන සූත්‍රයේ අවසාන කොටසේදී නැවතත් එමනම් උනන්දු කරලා තියෙනවා මේක කළ හැකි දෙයක්. මේක මේ අවුරුදු 7කින් ඕනනම් කරන්න පුළුවන්. තව තව වඩා උත්සාහන්ත වෙනවා නම් අවුරුදු 6කින් කරන්න පුළුවන්. තව තව උත්සාහන්ත වෙනවා නම් අවුරුදු 3කින් 2කින් ඔය විදිහට අඩු කරගෙන ගිහිල්ලා දින 7කින් උනත් මේක යම්සි කෙනෙක් සාක්ෂාත් කරගන්න අවබෝධ කරගන්න හිතේ දියුණු කරගන්න අවස්ථාව තියෙනවා කියන කාරණේ මතක කරනවා. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ අපි හැමෝටම දින 7ක් ඇතුළතදී රහත් වෙන්න පුළුවන් කියන කාරණාව. ඒක අපි කෙනකගේ උපනිශ්‍රේ සම්පත්තීන් අපේ ලැබිච්ච කර්ම ශක්තියින් අපි දිනු කරගත්තු පාරමී ශක්තියින් අපි යෙදෙන මේ මොහොතේදී යෙදෙන ප්‍රමාණය මේ ආදී විවිධාකාර තවත් හේතුන් මූලික වේවි. එසේ නමුත් බුදුරජාන් වහන්සේ මේ කළ හැක්කක් බව ඉතාම ප්‍රබලව මේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා. එහෙමනම් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ දහම කිසිසේත්ම අවලංගු වෙලා නැහැ. මේ දහම අදටත් සජීවීව පවතිනවා. මේ තුල යෙදුනොත් තමයි ප්‍රතිඵල තියෙන්නේ. එහෙම නැතුව අපි මේවා නිකාං අපි බණක් වශයෙන් අහලා අමතක කළා කියලා පොතකින් බලලා අමතක කළා කියලා ඒ කරුණු හිතේ ධාරණය කර ගැනීමෙන් පමණක් සීමාවටපත් වුණා කියලා මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි මේ දේවල් සියල්ල දියුණු කරගන්න ප්‍රායෝගිකව වඩන්න දැන් අදත් අපි විස්තර කරා වගේ ඒ බඳු චතුරාර්ය සත්‍ය ධර්මයක් අපි ප්‍රායෝගිකව වඩන්න එහෙමනම් උත්සාහන්ත විය යුතුයි. ඒ බඳු ප්‍රායෝගිකව වඩන ධමකකින් තමයි අපිට එහෙමනම් නිවීමක් හිතේ සැනසීමක් සාමකාමී ගතියක් දුක් දොම්නස් දුරු වේ යාමක් අත්දකින්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි තේරුම් ගන්න තියෙන්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් යම්සි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් එයාගේ හිතේ දුක දුරු වෙන්න ඕනේ. එයාගේ හිත සාමකාමී වෙන්න ඕනේ. දුක අඩු වෙන්න ඕනේ. දොම්නස් දුරු වෙන්න ඕනේ. පසුතැවීම් දුරු වෙන්න ඕනේ. හිතේ සතුටක් පහන් ස්වභාවයක් සොම්නසක් උපේක්ෂාවක් නිෂ්කලංක ගතියක් ශාන්ත ගතියක් පිළීම් වලින් අඩු ගතියක් බැඳීම් වලින් අඩු ගතියක් ආතතියෙන් තොර ගතියක් එහෙමනම් ඒ තැනත්තා අත්දකින්න ඕනේ. එහෙමනම් අපිට තේරෙනවා එතකොට මේ සතිපට්ඨාන ධර්මයන් බුදුහාමුදුරුවෝ දේශනා කළා ඒකේ තියෙන වටිනාකම ඒකේ තියෙන විවිධාකාර ක්‍රමවේදයන් විවිධාකාර ණය ක්‍රමයන් පරියායන් දේශනා කළා ඒකට තව තව අපි උනන්දු කළා. නැවතත් බුදුහාමුදුරුවෝ කියනවා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. මහන්නේ මෙන්න මේ එකම මාර්ගයක් තියෙනවා නැත්නම් ඍජු මාර්ගයක් තියෙනවා. කොමක් වෙනසද? ශෝක පරි දුක්ඛ දෝම සත්තානං විසුද්ධියා. මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස චිත්ත පාරිශුද්ධිය පිණිස කෙලසුන්ගෙන් හිත පිරිසුදු කර ගැනීම පිණිස ශෝක පරිද්දවානං සමතික්‍රමාය. මේ සිත සතන් තුළ තියෙන ශෝක කිරීම හඬා වැළපීම් දුරු කිරීම පිණිස දුක්ඛ දෝමනස්සානං අත්තගමාය. දුක් දොම්නස් දුරු කිරීම පිණිස ඥායස්ස අධිගමාය. ඒ ගත යුතු නිවැරදි මාර්ගය, යා යුතු නිවැරදි මාර්ගය මෙන්න මේයි කියලා සාක්ෂාත් කරගන්න. නිබ්බානස්ස සච්චික්‍රියාය, නිවන්සුව සාක්ෂාත් කරගන්න. මෙන්න මේ ඒකායන මාර්ගයක් ඍජු මාර්ගයක් තියෙනවා. යදිදං චත්තාරෝ සතිපට්ඨාන, යන්න ඒ තමයි සතර සතිපට්ඨාන ධර්මයන් කියලා මේ ආකාරයෙන් භාගතුන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය අවසන් කරලා තියෙනවා. එහෙනම් පින්වත්නි, අපිත් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන අපේ ජීවිතවලට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්, ඊළඟට සතර සතිපට්ඨාන ධර්මයන් එකතු කරගන්න, තව තව ලං කරගන්න, ප්‍රායෝගිකව ඒ තුළ හැසිරෙන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවලිය අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අපිට දැන් කාලය ගන්න පුළුවන් යම් සිකිනෙකුට ප්‍රශ්නයක් මතුවලා තියෙනවා නම්, එහෙම නැත්නම් පැහැදිලි කර ගැනීම එහෙම තියෙනවා නම් ඒවා සාකච්ඡා කරන්න. කෙසේ නමුත් අද විනාඩි 35ක වගේ කාලයක් තමයි අපිට මේ සඳහා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු, කාට හරි යම් කිසි පැනයක් තියෙනවා නම්, තව විස්තර කළ යුතු කාරණයක් තියෙනවා නම් ඒ සඳහා කාලය යොදන්න දැන් එහෙමනම් අපි උත්සාහන්ත වෙමු ඒ සඳහා දැන් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔකියන්.
දැන් අපි මේ භාවනාව භාවිතා බහුලී කතා කරන්න කියලා කියන එකෙන් අදහස් වෙන්නේ අපි සක්මන පරියන්ඛය දැනට පැය දෙක කරන එක, ඒකේ කාලේ සීමාව වැඩි කරන එකද, සක්මන පරියන්ඛයම වැඩි කරන එකද, නැත්නම් සාමාන්‍ය ජීවිතයේදී අපි සතිමත් ඉන්න උත්සාහ කරන්න ඕනේද?
ඔව්, සක්මන පරයන්කය කියන්නේ ඉතින් අපි ඒ ලබන මූලික ට්‍රේනින්ග් එකක් කියලා කියන්න පුළුවන්, පුහුණුවක් කියලා කියන්න පුළුවන්. ඒකෙන් දියුණු කරගත්ත යම්කිසි හිතේ පැහැදිලි බවක්, ඒකෙන් හදාගත්ත යම්කිසි සතිමත් බවක්, සමාධිමත් බවක්, සමාහිත බවක්, ඒවා ඉතින් අපේ ජීවිතය තුරා පැතිරෙන්න ඕනේ. ඉතින් අර කැවිලා නිකන් හිතන්න මෙහෙම, දැන් යම්කිසි කෙනෙක් යුද පුහුණුවක් ලබනවා. එයා ඉන්නෝ ට්‍රේනින් කැම්ප් එකේ. එතකොට එයාගේ පුහුණු කඳවුරේ ඉඳලා එයා පුහුණුවක් ලබනවා. හැබැයි ඒ පුහුණුව එයාගේ හොඳට කයට ලැබුණා නම්, හිතට ලැබුණා නම්, ඒ පන්නරේ එයාට හොඳට තමන් තුරට කාවැදුණා නම්, එයාට ආයේ පුහුණු කඳවුරේ ඉන්න ඕමනාවක් නැහැ. එයාට යුද්ධ පිටියට යන්න පුළුවන්. එයාට මුළු ජීවිතේ ඕනම තැනක මේ ලබන් තමන් ලැබපු පුහුණුව යොදන්න පුළුවන්. ඒ නිසා අපි මේ සක්මනකින් පරයන්කයකින් අපේ හිතේ ඇති කරගන්නා යම්කිසි දුණුවක්, ඒ අපේ හිතේ ඇති කරගන්නා යම් හෝ වර්ධනයක් අපේ ජීවිතයට එකතු කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. එතකොට ඉතින් සක්මන පරයන්කයට ආයෝන යන්න පුළුවන් ඒ පුහුණුව තව ටිකක් මේ يعني යම් හෝ හේතුන් නිසා කඩතුළු වෙච්ච අවස්ථාන්වලදී අතෙන්ට යන්න පුළුවන්. හැබැයි ජීවිතේට මේක ඒකාබද්ධ වීම තමයි වැදගත් වෙන්නේ. ජීවිතේම භවනාවක් කරගන්න අපි උත්සාහන්ත විය යුතුයි.
තව පොඩි ප්‍රශ්නයක් තියෙන. දැන් සාමාන්‍යයෙන් දවසේ පැය දෙකක් සක්මන පැයයි පරියන්කේ පැයයි භාවනාව කරනවා. එහෙම කරනකොට දැන් ඇත්තම ඔබ වහන්සේ කිව්වාගේ අර තණ්හාව කියන එක නම් ඇත්තෙන්ම තියෙන බව දකිනවා හැමදාම. දැන් මේක කරනකොට මේකෙන් වුණා හරි දියුණුවක් කියන එක හිත යටින් බලාපොරොත්තුව තියෙනවා. මේක ඒ කරන වෙලාවේ එහෙම දෙයක් නැති වුණාට, ඒ වුණාට මේකේ දියුණුවක් කියන එකක යම් කිසි හැවනල්ලක් හිතේ තියෙන බව දකිනවා. දැන් එහෙම වුණාම අර අපිට හිත පාලනය කරගන්න බැරි වුණාම, අපේ ඉන්ද්‍රියන් සංවරය කරගන්න බැරි වුණාම ඇත්තෙන්ම ශෝකයක් ඇති වෙනවා හිතේ. එතකොට ඉන්ද්‍රිය සංවරයක් මට කරගන්න බැහැ නේද කියන එක දැනෙනවා සිතට. එතකොට ඒ වගේ වෙලාවක අපි උත්සාහයෙන් ඉන්ද්‍රිය සංවරය කරන එකද කරන්න ඕනේ, එහෙම නැත්නම් ඒක කරගන්න බැරි බව දකින්න එකද කරන්න ඕනේ?
නෑ, ඉතින් ඇත්තටම අපේ අතින් සිද්ධ වෙන අඩුපාඩු අපිට තේරුම් ගන්න ලැබීමත් ලොකු ජයග්‍රහණයක්. නැත්නම් අපිට වෙන්නේ අපි අපිව අදි탁සේරු කළා අපි දැන් ඔක්කොම හරි කියලා හිතා ගන්නවා එකයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒ වෙනුවට අපි තාමත් යම් යම් මගහැරීම් සිද්ධ වෙලා තියෙනවා, ප්‍රමාද වීම් සිද්ධ වෙලා තියෙනවා. මේ තැන් තවදුරටත් ශක්තිමත් වෙන්න ඕනේ කියලා අන්න තමන්ට තමන් ගැන දැනෙනවා නම් එතකොට දියුණු වෙන්න අවකාශය තියෙනවා. ඉතින් එතකොට අන්න අපිට අර ලොකු සාරාංශය කියනවා වගේ පිටිතද කරගන්න පුළුවන්. කොයි වෙලාවේද මේ මොකක්ද මේ ඇත්තටම මේ වෙලාවේදී හිතේ ක්ලේශයක් පහළ වෙන්න හේතුුනේ? මගේ ඉන්ද්‍රිය සංවරය නැතිකමද? තත් සිහිය පිහිටුව ගන්න මට පරක්කු වෙච්ච එකද කියලා එහෙමනම් අපිට පුළුවන් ඒ හේතු හඳුනගන්න. කොතෙන්ද මට වැරදුනේ? ඉතින් ඒ විදිහට අපි අර අපේම වැරදි තේරුම් ගනිමින් එතන එතන හදාගන්න උත්සාහන්ත වෙනවනම් අන්න එතකොට අපේ දියුණුවක් තියෙනවා. ඒ නිසා මෑනියෝ කියන වගේ අපිට පැති දෙකෙන්ම යන්න පුළුවන්. අපේ වැරදි හඳුනාගන්න එක මට්ටමක්. හඳුනාගෙන මේ වැරදි වලට පිළියම් කිරීම තව මට්ටමක්. එතකොට ඉතින් අපි ඉන්ද්‍රිය සංවරය නැති බවක් නම් අපිට තේරුම් ගියේ ඉන්ද්‍රිය සංවරයේ දුර්වල නිසායි මේ අවස්ථාවේදී මං අහුනේ කෙලෙස් ඉපදුනේ. ඒක තේරුණා නම් අන්න ඊට පස්සේ අපිට ඉන්ද්‍රිය සංවරය දියුණු කරගන්න උත්සාහන්ත වෙන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං බබා සිට නිදුක් නිරෝගී සුවය.
හොඳයි.
ඊළඟ අවස්ථාව චන්දි මාත ලැබෙනවා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පුරා සත්‍ය ගණනාවක් තිස්සේ අප කෙරෙහි අපවන අනුකම්පාවෙන් ඉතා පැහැදිලි ලෙස සතිපට්ඨාන සූත්‍රය විස්තර කර දුන්නාට ඔබ වහන්සේට අප්‍රමාණ පින්. ඔබ වහන්සේ නැවැනි ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්න අපිට ලැබෙන්නේ ඉතාම කලාතුරකින් දුර බැහැර රටවල් වල වෙසෙන නිසා. ඒ නිසා ඔබ වහන්සේට ඒකට මම පින් දෙන්න කැමති. මම ඇත්තටම කතා කරේ මේක ඉතාම සියුම් විදිහට අපිට විස්තර කරලා දුන්න හැම සත්පත්තාන්නේ ඉන්න හැම කොටසක්ම ඒක අපේ ධර්ම මාර්ගයට කියන්න බැරි තරම් ලොකු උදව්වක් වෙනවා. ඉතින් මේ වගේම මේ අපිට පුළුවන් ද චතුර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම කොටසක්ම ඉතාම පැහැදිලි ලෙස සියුම් ලෙස
හොඳයි. ඒ අදහස හොඳයි. ඇත්තටම මේ සතිපට්ඨානේ විස්තර කරද්දී දැන් ওই චතුරාර්ය සත්‍ය කොටස දවස් දෙකකින් තමයි ඇත්තටම අපි විස්තර කළේ. ඉතින්දී අපිට කිව්වා වගේම සාධාරණයක් ඉෂ්ට කරගන්න හම්බුනේ නැහැ ආරෂ්ඨාංග මාර්ගයේ එන එක එක අංගයක් ගැන විස්තර කරන්න. ඉතින් අපි ඉදිරියේදී බලමු එහෙමනම් ආරෂ්ඨාංග මාර්ගයේ විස්තර කරන ධර්මදේශනා මාලාවක් එහෙමනම් පටන් ගන්න. ඒ තුලින් අපිට තවදුරටත් එතකොට අපි කොහොමද ආරෂ්ඨාංග මාර්ගය අපේ ජීවිත තුළ ප්‍රගුණ කරන්නේ, ඒකෙන් යම් ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියලා එහෙනම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි.
එහෙමයි
ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
ඊළඟ අවස්ථාව සම්බන්ති ලැබෙනවා.
අවසරයි ස්වාමීනාහස, තෙරුවන් සරණයි. ස්වාමීනාහස, අද දේශනාව ස්වාමීනාහසේ චතුරාර්ය සත්‍ය ගැන සඳහන් කළා ස්වාමීනාහස. එතකොට ස්වාමීනාහස, දැන් අපි දුකට හේතුව වෙන මාර්ගය ගැන කතා කරනකොට ස්වාමීනාහස, ඔතන දුකයි දුක සත්‍යයි අතර වෙනසක් තියෙනව නේද ස්වාමීනාහස? දුක කියන්නේ එතකොට අපිට සම්මුතිය ජීවන සාමාන්‍ය දුක එක මානසික දුක වෙලා අපිට දුක සත්‍ය කියන එක එහෙම දෙයක් තියෙනවද? මම ගල්ගටින් දෙවන්ට මේ අහන්නේ.
ඔව් හොඳයි. මේ ඇත්තම දුකයි දුක කියන එක අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ මම දුක් විඳිනවා, ඇයි මටම මේක වෙන්නේ, අනිත් අය නම් සැප විඳිනවා මටමයි දුක් විඳින්න සිද්ධ වෙන්නේ කියලා. අන්න ඒ වගේ අපි අර පුද්ගලත්වයක් ආරෝපණය කරගෙන මමත්වයක් ආරෝපණය කරගෙන තමයි අපි සාමාන්‍යයෙන් දුක ගැන කතා කරන්නේ. නමුත් මෙතෙන්දී දුක්ඛ සත්‍යයක් බවට පත් වෙන්නේ මේක අපි අර මෙතෙන්දී දුකක් තියෙනවා, මේ අවස්ථාවේ දුකක් අත්දකින්නවා කියලා අපි ඒකට අර පුජ්‍යලත්වයක් ආරෝපණය කරගන්න නැතුව, ඒකට මම මගේ කියා ගන්න නැතුව දුක වශයෙන් තේරුම් ගැනීම. ඒකයි මම නැවත නැවත මතක් කරේ. දැන් අපි කායානුපස්සනාවක් වඩනකොට අපි ආනාපාන සතියක් වඩනකොට එතන තියෙනවා ආශ්වාස ප්‍රශ්වාසයක්. ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ දිහා අපි දැනුවත් වෙනවා, සතිමත් වෙනවා. මේ අවස්ථාවේදී ආශ්වාසයක් අත්දකින්නවා. මේ අවස්ථාවේදී ප්‍රශ්වාසයක් අත්දකින්නවා. ඉතින් අපි මේ දේක් නැවත නැවත කරන්න කරන්න ප්‍රායෝගිකව පුහුණු වෙන්න පුහුණු වෙන්න එතන මමත්වයේ අයින් වෙලා පුජ්‍යල ආරෝපණයක් අයින් වෙලා ඒ මේ මොහොතේදී අත්දකින්නේ ආශ්වාසයක්, අත්දකින්නේ ප්‍රශ්වාසයක්. තවත් සූක්ෂම වෙලා ඒ ආස්වාස ප්‍රස්වාස කියන සංඥා මට්ටමත් අභිබවා ගිහිල්ලා සූක්ෂම වෙලා ඕන්නම් කෙනෙකුට කියන්න පුළුවන් ආ මේ මොහොතේ තදවීමක්, මේ මොහොතේ රළුවීමක්, මේ මොහොතේ චලනයක්, මේ මොහොතේ උණුසුමක්, මේ මොහොතේ සිසිලසක් තමයි අත්දකින්නේ. අපිට ඒක අරමුණක් බවට පත් වෙලා ඒ උණුසුම සිසිලස තදවීම රළුවීම චලනය මේ එකක්වත් මම නෙමෙයි, මේ එකක්වත් මගේ නෙමෙයි. ඒ ඔක්කොම හුදු චලන රාශියක්, හුදු අත්දැකීම් රාශියක්, උණුසුම් ගති රාශියක්, සිසිල් ගති රාශියක්, චලන රාශියක් කියලා අන්න එතන තියලා එන්නේ එතන පිහිටාගෙන තමයි අපි කටයුතු කරන්නේ. ඒතර සතිමත් බව තුල පිහිටගෙන අපි අන්නේ දිහා දැනුවත් වෙනවා. ඉතින් මෙන්න මේ දෘෂ්ටි කෝණය අපිට හම්බ වෙනවා මුළු සතිපට්ඨානයේ පුරාවටම. කායනුපසනාවදිත් මේ දෘෂ්ටි කෝණය තියෙනවා, වේදනානුපසනාවදිත් තියෙනවා, චිත්තානුපසනාවත් තියෙනවා, ධම්මානුපසනාවදිත් තියෙනවා. ඒතර අපි දුක්ඛ සත්‍යය ගැන කියද්දිත් මෙන්න දුකක් පහළ වෙලා තියෙනවා. මේ අවස්ථාවේ දුකක් පැන නැගිනවා, මේ අවස්ථාවේ දුකක් අත්දකින්නවා කියලා. එහෙනම් අපි ඒ වෙලාවේදී දුක දුක වශයෙන් තේරුම් ගැනීම අන දුක්ඛ සත්‍ය හඳුනා ගැනීමක් වෙනවා. ඉතින් අම්සිනේක හොඳට මේ දුක්ඛ සත්‍යයක් හඳුනා ගන්න නිවැරදි අන්දමකින් එයා තේරුම් ගන්න අවබෝධ කර ගන්න අන්න එයා අර කලින් හිටියේ පෘථග්ජන භාවය අභිභවා ගිහිල්ලා ආරේ භූමියකට පත් කරන ස්වභාවයක් තියෙනවා. තේනම් අන්න මේකට දුක්ඛ ආර්ය සත්‍යයක් වශයෙන් කියන්න පුළුවන්. මොකද පටන් ගත්තේ බොහොම සරල මට්ටමකින්. හැබැයි මේ දේ නැවත නැවත අත්දකින්න ප්‍රගුණ කරන්න පුහුණු වෙන්න අර කලින් පෘථග්ජන මට්ටම අභිභවා ගිහිලා ආර්ය මට්ටමකට පත්වීමක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රගුණ වීම හරහා සිද්ධ වෙනවා. ඉතින් එතකොට අන්න දුක්ඛ ආර්ය සත්‍යයක්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයක්, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයක්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය වශයෙන් අන්න අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මහත්ය කියන කතාව ඇත්ත, නිකම්ම දුකක් නෙමෙයි, මේක දුක්ඛ සත්‍යයක් වශයෙන් දැක ගන්න පුළුවන්. ඒක ප්‍රගුණ කරන කෙනා පුතග්ජන භූමියේ ඉඳන් ආර්ය භූමියකට පත් කරන ගතියක් මේකේ තියෙනවා. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍යයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්.
ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න චින්තා හෙට්ටිආරච්චි මහත්මියට ලැබෙන අවස්ථාව. චින්තා හෙට්ටිආරච්චි මහත්මිය දැන් අන්මියුට් කරන්න පුළුවන් මයික් එක.
මගේ ප්‍රශ්නේ භව සංහාව ගැන ස්වාමීන් වහන්සේ. ඔව්. ඔබ වහන්සේ කිව්වා වගේ අර ඊළඟ මොහොත ගැන අපිට දැන් බලාපොරොත්තුවක් තියෙන එක භව සංහාවට වැටෙනකොට දැන් අපි සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට ඉතින් එහෙම අපිට ටිකක් හරි ප්ලෑනින් කියලා එකක් තියෙනවානේ.
ඔව්.
එතකොට ඒකත් භව සංහාවට වැටෙනකොට කොහොමද අපි ඒක නිකන්
ඒක තමයි. යම් ප්ලෑන්ස් තිබුණාට කමන්නේ, ඒක හිතින් අල්ලන් ඉන්න ඕමනා නැහැනේ. දැන් අපිට දැන් ඕනම වෙලාවකදී ඕනම දෙයක් හිතින් අල්ලගෙන තියෙනවා නම් අන්න එතෙන්දි දුකක් තියෙනවා. මේක මෙහෙම වෙයිද දන්නේත් නැහැ, මේක අරම වෙයිද දන්නේ නැහැ, මේක හරියයිද දන්නේත් නැහැ. තොර මෙහෙම මෙහෙම අපි මේ අවිනිශ්චිත භාවය නැවත නැවත මෙනෙහි වෙන්න හිතේ තියෙන්නේ නිරන්තරයෙන්ම ආතතියක්. ආතතිය කියන්නේ දුකක්. ඉතින් එතෙන්දී අපිට පුළුවන් එයා සතියක් දිනු කරනවා, සතිපට්ඨානයක් වඩනවා නම්, චතුරාර්ය සත්‍යයක් වඩනවා නම්, එයාට ඒක තේරෙන්න ඕනේ ආ මේ වෙලාවේ ආතතියකට අරන් තියෙනවා. හිත දැන් ආයෙත් වික්ෂිප්ත වෙලා, හිත ආයෙත් නිකන් නොසන්සුන් වෙලා, හිත ආයෙත් ආතති ගත වෙලා, අන්න එයා ආතතිය හඳුන ගන්නවා, දුක හඳුන ගන්නවා. දුක හඳුනාගත්තා නම් මොකද්ද එතකොට මේකට හේතුව? ආ මේ හේතුව ඇයිද මේ හිත කරන්න තියෙන වැඩක් ගැන මේක මෙහෙම වෙන්න ඕනේ කියලා ලොකු බලාපොරොත්තුවක්. අනිවාර්යෙන් මම ජය ගන්න ඕනේ කියලා බලාපොරොත්තුවක්. අනිවාර්යෙන් මම පළවෙනියා වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවක්. ආසාවක්. අන්න මේක තමයි දුකට හේතුව එහෙනම්. එහෙනම් අන්න භව තණ්හාවක් දුකට හේතුව වෙලා තියෙනවා. එහෙමනම් මේ දුක වෙලා මේ දුක මං අත්විඳ විඳ පසුතැවි පසුතැවි වික්ෂිප්ත වෙමි අවිනිශ්චිත භාවයට පත් වෙමි දුක් විඳ විඳ ඉන්නවද? එහෙම නැත්තම් මේ හිතේ තියෙන භව තණ්හාව අයින් කළා මම හිත සංසුන් කරගන්නවද? තැම්පත් කරගන්නවද? එතෙන්දී අපිට යම්කිසි විසඳුමක් ගන්න වෙනවා. මෙතෙන්දී අපිට යම්කිසි choice එකක් තියෙනවා. යම්කිසි තෝරා ගැනීමක් තියෙනවා. එහෙමනම් අපිට පුළුවන් හෙට යම්කිසි වැඩක් තියෙනවා. ඒ වැඩේට මම නිවරදිව මුහුණ දෙනවා. අපි හිතමු interview එකක් තියෙනවා කියලා, සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා කියලා. ඉතින් ඒලා ඒක හෙට තියෙන සම්මුඛ පරීක්ෂණයට අද අපි දැවිදැවි ඉඳලා, පසුතැවි වෙවි ඉඳලා, නැත්නම් වික්ෂිප්ත වෙවි ඉඳලා වැඩක් නැහැ. ඒ හෙට මුහුණ දෙන්නයි තියෙන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දැන් මේ හිතේ අසහනයක් ඇතිලා තියෙන මේ හෙට තියෙන වැඩේ ගැන, හෙට තියෙන එක ගැන ඇති වෙච්ච භව තණ්හාවක්, ඒක අත්හැරලා දාලා දැන් සාමකාමීව කටයුතු කරනවා. හෙට ඒ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීම සඳහා උවමනා කරන හේතු ටික දැන් සකස් කරගන්නවා. ඒ කියන්නේ මොන හරි දෙයක් මේ ඉගෙන ගන්න තියෙනවා නම්, මේ තේරුම් ගන්න තියෙනවා නම්, ඒ ටික ඔන්න උවමනා දේවල් ටික සකස් කරගන්නවා. අර ලකුවට අරක ගැන හිත හිතා හිත හිතා ඒකෙන් හිතේ කතන්දර ගොත ගොත සිහිනමවමව ඉන්න යෑම තුළ තමයි දුක වැඩි වෙන්නේ. ඒ නිසා මෙතෙන්දී භව තණ්හාව එතන එතන දැක ගන්න පුළුවන් නම් අපිට එතන එතන භව තණ්හාවෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් ප්‍රතිපදාවක් හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා අපිට කියන්න බෑ මේක ගිහි අයට කරන්න බෑ කියලා. මොකද අනන්ත අප්‍රමාණ ගිහි පිරිසක් එදා බුද්ධ කාලයේදීත් මේ ධර්ම ප්‍රගුණ කරලා තිනවනේ. දැන් චිත්ත ගෘහපතිතුමා ගත්තොත් එයා අනාගාමි ආර්යයන් වහන්සේ නමක්. ඊළඟට බන්දුල මල්ලිකාව ගත්තොත් අනාගාමි ආර්යයන් වහන්සේ නමක්. ඉතින් මේ විදිහට අනාගාමි බවටපත් වෙච්ච ආර්යයන් වහන්සේලා එදා ගිහි ජීවිත ගත කරලා තිනවා. ඉතින් මේ ඇයිද මං කිව්වේ බොහොම ප්‍රසිද්ධ කීප දෙනෙක් විතරයි. නමුත් ඉතින් අප්‍රමාණ පිරිසක් එදත් ඉඳලා ඇති, අදත් ඉන්නවා ඇති. නිසා මේවා අපි බැහැයි කියලා හිතනවා වෙනුවට මේ කරන්න පුළුවන්ද කියලා නිකන් අපි අභියෝගයක් විදිහට කළා බලන්නයි තියෙන්නේ.
especially දැන් මේ covid එකත් එක්ක ඉතින් කොහොමද විනිශ්චිත භාවයක් තවත් වැඩිපුර තියෙනවානේ.
ඔව්.
ඉතින් එතකොට අර මට තේරෙනවා එතන පොඩි stress එකක් එනවා. දැන් අනුගේ සල්ලි මං ගාව තියෙනවා.
ඔව්.
දැන් මම අර ඒක ඇත්තටම දිනිව කරනකම් පොඩි stress එකක් එතන තියෙනවා කියන එක තේරෙනවා. ඒ අදින් අර අනිත් ඉස්සර තිබ්බ වගේ ලොකු stress නැහැ.
එහෙම නැත්නම් අනිත් ඉතින් මේ වෙනස් තියෙනවා කියන එක මට වැටහෙනවා. මේ ඉතන නම් බැලන්ස් කරලා නම් අමාරුයි කියලා.
ඔව් නෑ
මම නම් කියන්නේ එතන එතන වුණත් අපි දැන් හිතේ කලින් ලොකු අසහනයක් තිබුණා. දැන් ඒ අසහනේ ඊට වඩා ටිකක් අඩු අසහනයක් බවට පත් වෙලා තියෙනවා. තවත් ටිකක් යනකොට දැන් මේ අඩු අසහනේ බොහොම තීව්‍රව දැනෙනවා. ඊට පස්සේ එන්නේ ඊට පස්සේ ඊටත් වඩා අඩු අසහනයක් අපි ඇති කරගන්නේ කොහොමද කියලා උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ඒක තීව්‍රව දැනෙනවා. ඊටත් වඩා අඩු එකක් වෙන්න කරගන්නේ කොහොමද කියලා බලනවා. ඔන්න ඒ වගේ ඉතින් පොඩ පොඩ ඒ හිතේ තියෙන අසහනකාරී ගති, ඒ ස්වභාවය පොඩ පොඩ තමයි ඉතින් අඩු වෙන්න සිද්ධ වෙන්නේ. නැතු එක පාටම ඉතින් සියල්ල සම්පූර්ණ වෙයි කියලා හිතන්න අමාරුයි. අපිම අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකව තේරුම් ගන්න වෙන කොහෙදිද හිත අසහනකාරී වෙන්නේ, මොන වැඩේ කරන්න ගියාමද හිතේ වැඩියෙන් ආතතියක් ගොඩ නැගෙන්නේ, ඒ වැඩේ මට බැරිද ආතතියකින් තොරව කරන්න, කවුරු ඇසුරු කරද්දිද හිතේ ආතතියක් ගොඩනැගෙන්නේ, හිතේ නොරුස්නා ගති පහළ වෙන්නේ, මට බැරිද එතෙන්දී නොරුස්නා ගති පහළ කරගන්නේ නැතිව කටයුතු කරන්න කියලා. එහෙනම් අපිම අපේ ජීවිතය ගැන බොහොම අත්දැකීම් මත පදනම් වෙලා මේ කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. හොඳයි හොඳයි සරුවන් සන්නයි.
ඊළඟ අවස්ථාව ඉස්සංක සමර වීරට ලැබෙනවා. ඔබගේ පැණි ඉදිරිපත් කරන්න
අවශ්‍ය සම්මානස.
ඔව්.
සම්මානස මේ භාවනා අත්දැකීම ටිකක් වෙනස් වුණා. ඒක ගැන උපදේශකම ගන්නවා. ඔව්. සම්මානස මේ වාඩි වෙලා ටිකක් වෙලා යනකම් සිතේදී එක්ක ඉන්නවා. ඊට පස්සේ හුස්මට අරමුණ ආවට පස්සේ වැඩි වෙලාවක් කියන්නේ නැහැ, හුස්ම නොදැනී යනවා. ඒ කියන්නේ හුස්මේ ස්වභාවයන් ඉක්මනටම මේ හුස්ම සංසිඳනවා වගේ ගතියක් තියෙනවා. ඊට පස්සේ දැනෙන්නේ නිදිමත ස්වභාවයක්. ඊට පස්සේ ඒ නිදිමත දිහා බලාගෙන ඉද්දී නිදිමත කියන්නේ ගැස්සිලා හැරෙනවා. ඒ කියන්නේ හරියටම අර අපි ඉඳගෙන කොහේ හරි නිඳ ගියම කපාරම ගැස්සිලා හැරෙන්නේ.
හරි.
ඒ වගේ මම දැන් ඒක හොඳට බලන් හිටියාම තේරෙනවා සිතවිල්ලකට දිහාම තමයි මේ අර ඇහැරෙනවා වගේ එකක් වෙන්නේ කියලා. ඇහැරිලා ආපහු වෙන්නේ කලින් හිටපු තැනට.
හරි.
කලින් අර කලින් තිබ්බ අර භාවනා අරමුණට අරමුණට හරි අරමුණක් නෑ වගේ තිබ්බනම් හිතන්නට හරි තමයි එන්නේ. අන්තිම හරියේදී ස්වාමීන් වහන්සේ මේ ගොඩක් අර මේ හිතේ තීව්‍ර භාවය වැඩි වෙලා තියෙනවා. දීප්තිමත් භාවයක් කියන්නේ එළියක් නෙමේ. හිත ප්‍රබෝධමත් ගතිය වැඩි වෙලා තියෙනවා.
ඔව් මට හිතෙනවා යන විදිහේ වැරද්දක් නැහැ. කියන්නේ අපි ටික ටික දියුණු වෙනවා කියන්නෙම ඔය ගැඹුරු සමාධිය වෙනුවට ඊට වඩා අඩු සමාධි මට්ටමක් නොගැඹුරු සමාධි මට්ටමක් හිතේ ඇති වෙනවා. එතකොට ඔන්න හැබැයි හිත ආයෙත් ගිහිල්ලා මොකක් හරි දෙයක් අල්ලනවා. එතකොට ඔන්න අල්ලපු බව තේරෙනවා. ඊට පස්සේ ඒක අතහරිනවා. ඉතින් ඔහොම කර කර ඉන්නකොට දැන් අර නොගැඹුරු මට්ටමෙත් අල්ලන්න තුො ඉන්න පුළුවන් පරිසරය සකස් වෙනවා. තසේ ඔන්න දැන් ඒ මට්ටමේ කාලයක් ඉන්නවා. එතකොට ඔන්න දැන් අච්චර ගැඹුරු සමාධියක් නැහැ. හිත තියන නොගැඹුරු මට්ටමක හැබැයි මොකක්වත් අල්ලලත් නැහැ. උපාදානයක් ඇත්තෙත් නැහැ. හිත සැහැල්ලුයි. හිත නිදහස්. තවත් පොඩ්ඩක් බලනවා මේක තවත් ටිකක් ආතතියකින් තොරව තවත් ටිකක් නොගැඹුරු මට්ටමක නිකාං ඉන්නා වගේ ගතියක භවනා නොකර ඉන්නා වගේ ගතියක ඉන්න පුළුවන්ද? ඔන්න ආයුත්සහ කළ බලන්න. එතකොට ඔන්න ආයෙත් ඉතින් කැඩෙනවා. ආයෙත් ගිහිල්ලා මොකක් හරි හිත අල්ලනවා. ආයෙත් කොහේ හරි ගිහිල්ලා හේතු වෙනවා. ආයෙත් හිතට සිතුවේ ලක් වෙනවා. ආපු ගමන් ඔන්න තේරෙනවා. සතියෙන් ඉන්නේ. ආපු ගමන් තේරෙනවා. තේරුන ගමන් ඔන්න ඒක යනවා යන්න. නැත්නම් ඒක බොඳ වෙලා යනවා. ඒක ඔන්න අතහරිනවා. ආයෙත් ඔන්න හිත සාමකාමී වෙනවා. ඉතින් 10000 වාරේ ඔය වගේ අපි අපේ හිතට හැසිරෙන්න දිදී, දුවන්න දිදී, මේ එයාට කැමති විදිහට හැසිරෙන දිදී අපි බලන්න ඕනේ මේකේ කොහොමද මෙයාව හික්මවන්නේ. එහෙම නැතුව අපි තනිකරම ගැඹුරු සමාධියක හිර කරලා තියලා මේක කරන්න බෑ. හරි.
මට විනාඩි 50 55ක් වගේ පරයන්ක ඉන්න පුළුවන්ද?
හරි.
දැන් විනාඩි 35ක් වගේ තමයි ඉන්න පුළුවන් කෙනෙක්.
ඊට පස්සේ මොකද වෙන්නේ?
ඊට පස්සේ ගොඩක් අර ඉන්නවා කියන්නේ මට දැනෙන්නේ ගොඩක් වෙලා ගිහිල්ලා වගේ. මේ හිතලා මම නැගිටිනවා. කියන්නේ අපහසුාවක් දැනෙන්නේ
නැහැ. හරි.
හැබැයි අර මේ කම්මැලිකමයි අර ගොඩක් වෙලාවක් හිටියා වගේ එකයි නිසා මම නැගිටිනවා.
හනේ එතෙන්දි හැබැයි දැන් ඔය කම්මැලිකම දැනෙනවා කියන එක වටිනවා. මොකද දැන් අපි කම්මැලි නැතිකම කියලා කියන්නේ හිත සිද්ධි බහුල වීම. හිතේ යම් යම් දේවල් තියනවා කරන්න අරමුණු එනවා, දඟලනවා, එහෙදුවනවා, මෙහෙදුවනවා. එහෙම නැත්නම් දේවල් රස විඳිනවා. ඒතර මේතෙන්දි කම්මැලිකමක් නැහැ හිතට. හැබැයි හිත අරමුණු වලින් අරමුණු ග්‍රහණයෙන් අයින් වෙලා හිත සාමකාමී වෙලා ඒකාකාරී වෙලා ඉන්නකොට කම්මැලි. තොර මෙන්න මේ කම්මැලිකම අපි පොඩ්ඩක් දැන් හුරු කරන්න අවශ්‍ය වෙනවා. මොකද මේක තමයි හිතේ ප්‍රകൃතිය බවට පත් වෙන්නේ. අර සිද්ධි බහුල, කඩතුළු බහුල, උඩ යට ඈම් බහුල, උච්චාවච භාවයන් බහුල තත්වෙ නෙමෙයි. මේ උච්චාවච භාවයන් අඩු, උඩ යට ඈම් අඩු, සංසිඳිච්ච, සරල, ඒකාකාරී බව තමයි එhmenනම් මේ හිතේ ප්‍රകൃතිය බවට පත් වෙන්නේ. ඒක අපි පොඩ පොඩ පුරුදු කරලා දෙන්න ඕනේ යාට. යාට නිකන් ආයෙත් මේ ගෙදර ආපු බව එයාටම තේරෙන්න අරින්න ඕනේ. ඉතින් අපි ඒ ඒකාකාරී බව පැමිණිච්ච ගමන් අපි ටක් ගාලා නැගිටිනවා නම් හරි කම්මැලි කියලා. එතෙන්දී අපි ඒ පුහුණුව එයාට ලබලා දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කම්මැලි බව ඇත්ත. ඔය ඔතෙන්ට ඔය හරියට යනකොට අනිවාර්යෙන් කම්මැලිකම දැනෙනවා. හැබැයි ඒකේ ඒ වෙනදා ඉන්න ප්‍රමාණයම ඉන්න බලන්න.
ගොඩක් වෙලාවට දැන් අර අකමැති දෙයක් කියන්නේ පාටියක් වගේ එකකට අකමැත්තක් තියෙනවා නම් එතනදී හිතේ පිරිච්ච බව ගැන හිත අර ඒකෙන් බර වෙලා අකමැත්ත ගොඩක් වැඩි දැනෙනවා. එතකොට සම්හස දැන් මට තියෙන ප්‍රශ්න අර දැන් අර කිව්වගේ විභව තණ්හාව දැන් ඉතින් ගැලවෙන්න තියෙන තණ්හාවක් වගේ තියෙන මට හිතෙන මේක මගේ ඇරලා යන එක ඒකට මූණ දෙන්නේ නැතුව මගේ හැරීමක්ද ඒවා ඉතකොට කරන්න ඕනේ ඒකට සහභාගි වෙන එකෙන්දී ඒකට මූණ දෙන්න පුළුවන්ද කියලා බලන එකද එහෙම නැත්නම් පොඩ්ඩක් මගරින් ඕන කියලා හිතනවා නම් මග ඇරලා
ඔව් ඒක තමයි. එතෙන්දී ඉතින් අපිම තීරණේ ගන්න වෙනවා. ඒ කියන්නේ අපිට කොයි වෙලාවෙදිද දේවල් ඇත්ත වශයෙන්ම මගහැරලා දාලා අත්හැරලා දාලා අපි හුදකලා වෙන්නේ කොයි වෙලාවෙදිද? කොයි වෙලාවෙදිද මම මේක හරහා යන්නේ? මෙතෙන්දී මම මුහුණ දෙන්නේ කොයිකටද? කියන එක ඉතින් අපේ අතේ තමයි තීරණය වෙන්නේ. ඒ නිසා ඒක අපිට මෙන්න මෙහෙම මේ රූල් එකක් කියලා නීතියක් කියලා කියන්න බෑ. අපිම තමයි තේරුම් ගන්න තියෙන්නේ මෙතෙන්ට මම සුදුසුද යන්නේ. අපි තමු දැන් කිව්වා වගේ යම්සේ ප්‍රේ සම්භාෂණයක් තියෙනවා. ඉතින් මේ ප්‍රේ සම්භාෂණයට යන්නේක මම සුදුසුද කියලා අපි කල්පනා කරලා බලනවා. ඒක තමයි අත්‍තරම සම්පජඤ්ඤ හතරක් වශයෙන් ඔය අටුවාව එහෙම විස්තර කරන්නේ. සාත්තක සම්පජඤ්ඤ, අසම්මෝහ සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ ඔන්න ඔය විදිහට කල්පනා කරලා බලන්න කියලා. ඉතින් කියන්නේ යමක් කරන්න යන්න කලින් මේක මට කරන්න සුදුසුද? ඒ කරන්න ගිහිල්ලා මං කරගෙන යන වැඩේට බාධාවක් වෙයිද? මගේ හිතේ තව කෙලෙස් වැඩෙයිද? කරදර වෙයිද? මේක හොදන්න ගියාම ඊට පස්සේ අමාරු වෙයිද කියලා අන්න ඉතින් පොඩ්ඩක් මේ අර වැඩේ කරන්න කලින් හිතලා බලන එකේ කිසි වැරද්දක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ ඇත්තටම රාහුල ස්වාමීන් වහන්සේට එහෙම රාහුලෝවාද සූත්‍රවලදීත් කියනවා ඕනම වැඩක් කරන්න කලින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න කියලා. ඊට පස්සේ වැඩේ කරද්දිත් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න කියනවා. වැඩේ ඉවරුණාට පස්සෙත් තමන් ඒක නිවැරදිව කරාද මේ හරහා තමන්ට හෝ අනුන්ට හෝ යම්සේ අවැඩක් සිද්ධ වුණාද හානියක් සිද්ධ වුණාද කියලා ප්‍රත්‍යක්ෂා බලන්න කරලා බලන්න කියලා කියනවා. ඒ නිසා එහෙම හිතා බැලීම එකිනෙකා මත තීරණය වෙනවා. අපි මතම තීරණය වෙනවා අපි හරහා යන අත්දැකීම් මොනවද කියන එක මත. කියන්නේ අපි හැමෝටම එකක් කියන්න බෑ. අපි අපිට ලබන්න සිද්ධ වෙන අත්දැකීම් වලදී අපිම තීරණය කරන්න ඕනේ මේක නිවැරදිද මේක කරන්න හොඳද නැත්නම් මේක මගහරින්න හොඳද කියලා අපිම තීරණයක් අරගෙන තමයි ඉස්සරහට යන්න වෙන්නේ.
ඒ කියන්නේ අපේ හිතේ ඒ සෙන්දිත් නොසලීන තරම් ශක්තිමත් වෙඩිලා නම් තමයි අපි දැන්ට සහභාගී වෙන්න.
ඒක ඇත්තටම උරගා බලන්න වෙනවා ඇත්තටම. ඒ කියන්නේ අපිම පොඩි අවධානමක් අරගෙන එතෙන්ට ගිහිල්ලා බලන්න ඕනේ මට දැන් මේක හරහා යන්න පුළුවන්ද? හිතේ නොරුස්නා ගති පහල කරගන්න නැතුව මේ පිරිසත් එක ඉන්න පුළුවන්ද කියලා අපිම පොඩි අවධානමක් අරන් ඒක බලන්නම වෙනවා. නැත්නම් ඉතින් ඔක කවදාවත් කරෙන්නේ නැහැ. ඒ නිසා මුල් අවස්ථාවේදී අපි හිතමු අපිව අධිතක්සේරු කරගෙන අපි ගියා. හැබැයි තේරුණා ඔන්න වැඩේ අසාර්ථකයි. සම්පූර්ණයෙන්ම හිත වික්ෂිප්ත වුණා. ආයෙත් බිඳුවට වැටුණා කියලා ඔන්න තේරෙනවා. පස්සෙ තින් ඔන්න කාලයක් නොගිහින් ඉන්නවා. තව ටිකක් ශක්තිමත් වෙනවා. පුහුණුව වැඩි කරනවා. ඒසො ඔන්න ආයෙත් නිකන් අපිව එතෙන්ට දාලා බලන්න ඕනේ. දැන් පුළුවන් වේද මට මෙතෙන්දී ගැටෙන්න නැතුව ඉන්න? දැන් පුළුවන්ද මට විසිරීමක් කරගන්න නැතුව ඉන්න? දැන් පුළුවන්ද මට පිරිහෙන්න නැතුව මෙතන ඉන්න කියලා එනවා. අපි ආයෙත් අවධානමක් කරගෙන අපිව දාලා බලනවා. ඒ වගේ අපි අපිම තමයි අපේ ශක්තිය උරගා බලන්න වෙන්නේ. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ අවස්ථාව රාණි මෑණියන්ට ලැබෙනවා. පැලේ ඉදිරිපත් කරන්න ඔබගේ.
ඔකේ නේ.
ඔබවහන්සේගේ දිහා නමස්කාර කරමින් ඉල්ලීමක් කරන්න තියෙනවා. අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා.
ඔව්.
ඉතින් ස්වාමීන් වහන්සේ මම අර ඔබවහන්සේ චතුරාර්ය සත්‍ය ගැන දේශනා කරනකොට මුලින්ම සඳහන් කළා සත්‍ය ලක්ෂණ තුනක්.
ඔව්.
සත්‍ය, අවිද්‍යාව, අනන්‍යත.
ඔව්.
ඉතින් සත්‍ය නේද? යථා සත්‍යය. අවිතත් කියන්නේ විපරීත නැති බව. එතකොට අනන්‍යත කියන්නේ අන්‍ය ස්වභාව රහිත.
ඔව්.
එහෙම නැත්නම්.
ඔව් ඔව් ඔව්.
අදහසක් ප්‍රකාශ කරන්න ඉන්න දැන් සත්‍ය කියන එක ඇසුරෙන් නේද මේ සර්වඥයන් වහන්සේට තථාගත කියන්නේ කතරතාවක දැනුම කියලා තථාගතවට පදිතුන.
ඔව් එහෙම කියත හැකි. මොකද ඒ කියන්නේ දැන් ඔය කටුකුරුන් සානාංශ එහෙම මේ තතථා කියන එක එසේ බව තාදී ගුණය කියද්දි එසේ වූ කියන අදහස එහෙම දෙනවා. ඒතරෙ මෙන්න මේ එසේ බව එසේ වීම කියන විදිහට අර්ථ දක්වන්න වෙන්නේ අර කිසිවක් උපාදාන නොකර කිසිවක් ඇසුරු නොකර ග්‍රහණය නොකර කියන වගේ මට්ටමකින් තමයි විස්තර කරන්න වෙන්නේ. අන්සේනවන බව. හරි. ඔව්. 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 මාතෘනා ඒ අර්ථයේ උන්වහන්සේ බොහොම ලස්සනට ප්‍රකට කරනවා. ඒ කියන්නේ පැහැදිලි කරනවා. ඒ කියන්නේ මෙසේ බව, අන්සේ නොවන බව, මොකද්ද? නොයසේ නොවන බව කියලා තින් ඒ විදිහට විස්තර කරනවා. ඔව්. ඔව්. හොඳයි, අපි උත්සාහන්ත වෙලා බලමු. ඇත්තටම කටුකුරු නිසානාංශයේ බොහොම ප්‍රබල දේශනා 20ක් තියෙනවා පටිච්චසමුප්පාදය අලලා දේශනා කරපු. ඒකත් මං හිතන්නේ දන්නවා. ඒකත් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ඉතින් අපිත් බලමු ඉස්සරහට මේ තව ටිකක් පුළුවන් වුණොත් ඒ වගේ දේකුත් කරන්න. හොඳයි. 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 තඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ අරුණ මරතුංග මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මේ ඉදිරිපත් කරන්නේ පොඩි අදහසක්. ඒ වගේම ඉස්සෙල්ලා සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච පින්වතුන් කියපු දේවල් අනුව වෙච්ච අදහසක්.
ඔව්.
ප්‍රායෝගිකව ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලිව සඳහන් කළා ආස්වාස ප්‍රාස්වාසයේ කියන්නේ කායanusasanaයි සත්පත්තානේ මුලදිම අපි සිහිය පවත්වනකොට ඒකෙන් ඩිස්ටන්ස් එකක් ඒ කියන්නේ මේ ආස්වාසයේ සිදුවෙනවා ප්‍රාස්වාසයේ සිදුවෙනවා කියන එක මමායනය තොරව හැකිතාකුරට ඒ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව සතිය පැනැත්තිය. එතකොට දැන් බොහෝ විට යෝගාවචරයන්ට සාමාන්‍ය ජීවිතය තුළදී වේදනාවක් ඒ කියන්නේ කායික වේදනාවක් වගේ දෙයක් ඇති වෙනකොට ඒක මමායනින් තමයි ග්‍රහණය කරගන්නේ. ඒ වගේම වේදනානුපස්සනාව දිනු කරන්න බොහොම අමාරු වෙන්නේ හුඟක් වෙලාවට වේ කාරණ නිසා. ඒ කියන්නේ වේදනාව තමන්ගේ කරගන්නේ සතුට හෝ දුක නැත්නම් කායික වේදනාව. ඉතින් එතකොට දැන් මට තේරිලා තියෙන දෙයක් තමයි අපි කායානුපස්සනාව කියන්නේ බුදුහාඳුරු අපට දේශනා කරපු මූලිකම දේ සතිපට්ඨානෙ හරියටම ඔය කියන දේ අල්ලගත්තොත් ඒ අල්ලගන්න ප්‍රමාණය මත අපේ මමායනේ එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය නැත්නම් ඒ අල්ලගන්න ස්වභාවය එන්නේ අඩුවේ. ඒ අඩුවීම මත අපිටම තේරෙන්නේ නැතුව මේක මම දැන් සම්බන්ධ කරනවා තවත් පිළිමතියක් කියපු කාරණේට අපිටම තේරෙන්නේ නැතුව ඒක දිගදී යන්න පටන් ගන්නවා අපේ එදිනෙදා ජීවිතයේ කරන කටයුතු වල. එතකොට දැඩි ලෙස අල්ලා ගැනීම ඉන්දෙන් කුණී වෙනවා. එතකොට අපි කරන පරයන්කය හෝ නැත්නම් සක්මන හෝ කියලා දෙයක් කින් අනිත් එකට දාන්න ඕනේ කියන කතාවක් ඇති වෙන්නේ නැහැ. ඒක නිරව අපේ උත්සාහයෙන් තුරු තොරවම ඒක ඒ නිසා යොමු වෙලා ඒක තමන්ගේ ස්වභාවය බවට එන්න පත්වීම ඒක ඇති වෙන්නේ බලයකින් තොරව අපේ උත්සාහයක් කරන්න ඕනේ අතන හරියට අල්ලගන්න. එතන අල්ලගන්න පටන් ගන්නකොට අරව ඔක්කොම සැකසෙන්න පටන් ගන්නවා. ඒ වගේම දැන් අපි මේ සාකච්ඡාවලියේ දැක්ක දෙයක් තමයි අපේ කුල නිර්වශේෂයෙන්ම සමහර විට ඇති වෙනවා අනේ අයියෝ මගේ භාවනාව බැරිලා මාටි කියන දුක්ඛිත බව. ඒ දුක්ඛිත බව ඇති වෙන්නේ තර මම ආයේ තියෙන ඝන බහල ස්වභාවයේ තුලින්මයි. අරක වරදිනකොට අරක හරියට අපි අල්ලගෙන තියනවා නම් පදරම දාගෙන තියනවා නම් ඒක වැරදුනා. එච්චරයි. ඒක තුල නැවත නැවත ශෝකය වශයෙන් ගැටීම වශයෙන් අපිට මානසිකත්වයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මතු කළදී ඉතාමත්ම වැදගත් ඒ බේසික්ස් එක, ඒ ෆන්ඩමෙන්ටල්ස් එක, ඒ මූලික තත්ත්වය හුඟක් වෙලාවට හරියටම අල්ලගන්න බැරි වීම නිසා තමයි කියලා හිතෙනවා ඔය ප්‍රශ්න ඇති වෙන්නේ. එතන එතකොට තමන්ට තේරෙනවා නම් ආපහු අපි අනිත් පැත්තට ගිහින් බලන්න ඕනේ මම මෙතන හරියටම අල්ලගත්තා. එතකොට අන්‍යමන්නේ ප්‍රත්‍යක් වෙනවා මේ සිටින් එක නැත්තම් සක්මන් භාවනාව සාමාන්‍ය ජීවිතයට ආධාර වෙන සාමාන්‍ය ජීවිතය අපි කරනදී ඊට පස්සේ සිටින් එකට එහෙම නැත්තම් සක්මන් භාවනාවට ප්‍රයෝජනවත් වෙනවා. පෙරවන් සර.
හොඳයි. ඔව්. මාත් හිතනවා කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ දැන් අපි මතක් කළා වගේ අදත් ඒ අපි කරන පුහුණුව අපේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේ පුහුණුවේදී අපි නැවතත් අපේ හිතට හොඳට ශක්තිමත් බව ඇති කර දීමක්, පන්නරයක් ලබා දීමක්, අටලෝ දහමට මුහුණ දෙන හැකියාව දියුණු කිරීමක්, ඒ සඳහා උපනා කරන ආධ්‍යාත්මික ශක්තිය ගොඩනැගීමක් එතකොට මේ සක්මනේදී පරයන්කේදී සිද්ධ වෙනවා. එතකොට ඒක භාවිතා වීමක් එතකොට එදිනෙදා ජීවිතයේදී සිද්ධ වෙනවා. එතකොට එදිනදා ජීවිතේ කටයුතු කරද්දී නැවතත් අපි උරගාලා බලනවා අපේ තත්ත්වය කොහොමද, අපිට ඉන්න පුළුවන්ද, අපිට ගැටෙන්න නැතුව ඉන්න පුළුවන්ද, ඇලෙන්න නැතුව ඉන්න පුළුවන්ද, එතන බොහොම ප්‍රඥාවන්තව කටයුතු කරන්න පුළුවන්ද, මේ කටයුතු කරද්දී සිහිය මේ පවත්වන්න පුළුවන්ද කියලා අපි උරගාලා බලනවා. ඒ වගේම මේ තැන්වලදී අපි සිහිය පවත්වමින් අපේ හිතේ හටගන්න කෙලෙස් හඳුනගන්න උත්සාහවන්ත වෙනවා. එතකොට ඒකත්ින් භාවනාවට ප්‍රයෝජනයක්. ඒකත් භාවනාවක්මයි. ඒ නිසා මේ දෙක බොහොම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය විදිහට මේක එකිනෙකට උපකාර වෙනවා. ඉතින් එතකොට තමයි අර ජීවිතයෙන් භාවනාවක් වෙන්නේ. ආයිත් මේ මෙතෙන්දි විතරයි මම භාවනාවයි කරන්නේ කියලා එකක් නැහැ. උදේ නැගිට මොහොතේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම්ම ජීවිතය තුලම අපි ගත කරන්නේ භාවනාවක් වගේ. එතකොට ආයි වෙන දෙයක් නැහැ. අපි හිත දිහා අවබෝධයෙන් හිත දිහා බලාගෙන හිතට එන කෙනෙක් දැක කටයුතු කරන ආකාරයේ තේරුම් ගනිමින් තමයි මේ ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. හොඳයි. එහෙමනම් අද අපි අපේ සාකච්ඡාව මෙතනින් නවත්තනවා. අද දවසේ එතකොට අපි ධර්ම දේශනාවට අහුම්කන් දීමෙන් ධර්ම සාකච්ඡාවට සහභාගී වීමෙන් රැස්කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු 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 හොඳයි මම දැන් අපිට පොඩි දැනුම් දීම් කීපයක් තියෙනවා කරන්න එකක් තමයි එන සතියේත් අපිට 8:30 වගේ වෙනකොට වැඩසටහන නවත්තන්න සිද්ධ වෙනවා ඒ වගේම එන සතියේ අත එන මාසේ අප්‍රේල් මාසේ 2 3 4 5 කියන දිනවලදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් නුවර මූලික වෙලා පවත්වන වැඩසටහනක් දවස් 4ක් පුරා ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි කැමති යෝගීන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව මම හිතන්නේ දැනටමත් මේ chat එක හරහා දැනුම් දීලා තියෙනවා. ඒකට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒක කාරණාවක්. ඉතින් එතකොට අපිට ඒ එන ඉරිදා ඒ නිසා අපිට 8:30ට නවත්තන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ තවත් දැනුම් දීමක් කරලා තිනවා ඕස්ට්‍රේලියාවේ කාලය වෙනස් වෙලා තියෙනවා. ඒක ලංකාවේ කාලය නම් එහෙමමයි. අපි උදේ 7:00ටම තමයි ධර්මදේශනාව තියෙන්නේ. හැබැයි සිඩ්නි සහ මෙල්බර්න් කැන්බරා වේලාව 11:30 බව මේ දැනුම් දීලා තියෙනවා. ඉතින් ඔය කාරණා දෙක පොඩ්ඩක් මතක තියාගන්න. එහෙනම් නැවතත් ලංකා වේලාවෙන් එන සතියේ එන ඉරිදා උදේ 7:00ට බලාපොරොත්තු වෙනවා. අදහසින් අපි සමුගන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.